ස්වාමීන් වහන්සේ උන්වයි කියන පිළිගන්නවා. ඒ වගේම වහන්සේට මේ කරන සාසනික නිවැරදි කරන්නට කායික සූපත් භාවයේ නිරුත් පරිවෘති දින වේවා කියලා දෙනාම සාධිසවරණ. මේ දවසේ පෙරවරු 8:30 සිට 4 දක්වා මේ සාකච්ඡා ආරම්භ කරගෙන යනවා. ඉතින් අපරින් පස්සේ වහන්සේ නැවත මෙන්ගන් වැඩම කරලා වහන්සේ ගියස් වලට ප්‍රතිකාර කිරීම සිදු කරන ලබනවා. ඊට පසුව වහන්සේ ජනවාරි මාසික ලංකාව ගමන් කරන බවයි මතක් කළේ. ඉතින් මේදී අපි විශේෂයෙන් පින් අනුමෝදන් කරන්න ඕනේ ඒ වෛද්‍ය තිස්ස කුලතුංග මහත්මයාට, එවැගේම නීතා කුලතුංග මහත්මියටත් ඒ පින්නතුන් පුදුමාකාර කැපකිරීමක් කරන්නේ. හිතනවා මේ වගේ සත්පුරුෂ පින්නතුන් මේ සමාජයේ ඉන්නවනේ කියලා. මේ දිනවල තමගේ රාජකාරි නිවාඩු දාන උන්වහන්සේ සමග ඇලි සියලු වියදම් දරාගෙන පුදුම ශ්‍රද්ධාවකින්, පුදුම ගෞරවයකින්, පුදුම කැපවීමකින් මේ පින්නතුන් උන්වහන්සේ සමග මේ දහම් චාරිකාවට පැමිණිලා මේ වෙනුවෙන් අප කැපවෙලා සම්පූර්ණයෙන් මේකෙන් කැපවෙලා කටයුතු කරනවා. ඒ නිසා එදිස්ස කුලතුංග මහත්මයාත්, නීතා කුලතුංග මහත්මයාත් බොහොම සතුටු වෙන්නේ. මේ වගේ සත්පුරුෂ පුණ්‍ය අන්ත නැගී පහළ වෙන්න සංසාරේ මේ වගේ කුසල් කරන තියෙන්නට ඕනේ. ඒ කුසල් සිත් පහළ වෙන්නේ ඒවා සසර පුරුදු කරලා තිබෙන නිසාමයි. ඒ නිසා මේ පින්නතුන්ගේ ආරාමයේ සිදු කරන පුණ්‍ය කටයුත්තට විශාලදායකත්වයක් ලබා දීලා තිබෙනවා. ඒ නිසා උතුම් ධර්ම දානමේ පින්කමක් සිදු කළා කියලා සිදු කරනවා කියන සතුටින් තේරුම් කරගන්න. ඒ නිසා අපි ආශිර්වාද කරනවා ඒ කුලතුන් කුලතුංග මහත්මයාට, පින්කා කුලතුංග මහත්මියටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා. තව තවත් ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා පහළ වේවා. නියුතුම් සම්බුද්ධ ශාසනය ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා සිදු කරනවා. එවගේම මේ අද දවසේ ඒ පින්කමේ දායකත්ව ධර්ම පිළිසා නායකයා, පිළිසා නායක මහත්මාන්තර මහත්මයා, ඒ ඥාති පුත්‍ර නායකින් දුක්වල රෝගී ශිල්පාන් කරනවා. අද දවසේ සිදු කරන මේ සියලු කුසල් බලයෙන් ඒ රෝගී සිතුතනවන්ට ඒ රෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පින්කම හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තියේ සත්‍ය බලයෙන් හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මගෞරවින් ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ
ඊටත් වැඩි හඬින් සාධනාදයක් සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස අකුසලං ච පජානාති අකුසල මූලං ච පජානාති කුසලං ච පජානාති කුසලමූලං ච පජානාති එත්තාව සාපිකෝ අරිය සාවතෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ ආගතෝ ඉමං සබ්ධම්මං අපේ ගෞරවනීය නාහිමිපාණන් වහන්සේගේ පාද පත්ම නමස්කාරයෙන් අද දවසේ දවසර ප්‍රාර්ථනා කරමින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය මේ හැම දිනාටම සැනසෙල්ල පිණිස දේශනා කරන්නට සූදානම් බලාපොරොත්තු වේ. එංගතුනි අපි හැම දිනාම සංසාරේ බිය කරු බව දැකලා සසරෙන් මිදෙන්න ඕන කියන යම් කැමැත්තක් අදහසක් සිටී උපදවාගත්ත පහල කරගත්ත භාග්‍යවන්ත වාසනාවන්ත කෙනස මේ අති දුර්ලභ කාරණාවන් රසක් සම්පූර්ණ කරගෙන ලබාගත් මේ මිනිසා ප්‍රභාවයේ තුලත් සමහර කෙනෙකුට ධර්මයේ උදෙසා මොහොතකට නමුත් හිත නමන්නට පිනකට කුසලයකට දහමකට යෙදෙන්නට තරම් වාසනාවන්ත අදහස් සිටිවිලි පහළ වෙන්නේ නෑ. එවන් ජන සමාජයක මේ පින්වත් හැම දෙනාටම සසරින් එතරවන්නට සසරින් නිදෙන්නට සද්ධර්මයේ සොයන්නට ඕනාය කියන කුසලයක දහමක යෙදෙන්නට ඕනෑය කියන මේ කලන සිත පහළ වෙච්ච නිසයි මේ බඳු උදාර පින්කම් රසකට මේ හැම දෙනාටම සම්බන්ධ වෙන්න සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ. පින්වත් මේ සද්ධර්මයේ ලෝකයේ අතිශයින්ම දුර්ලභයි. සද්ධම්මං අති දුර්ලභං තාමත්ම දුර්ලභ කාරණාවක් හැටියටයි ධර්මයේ සඳහන් කළේ. ලෞතර බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ කල්ප ගණනකට පස්සේ. අංගුත්තර නිකායේ අරක සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ මහා භද්‍ර කල්පයට පෙර මා කල්ප 32ක් සිහි කරනවා. මේ කල්ප 32ට මුළුල්ලෙහි සම්බුදුවරේ තබා කර්මවාදී ක්‍රියාවාදී තවුසෙක්වත් පහළ වෙලා නැහැ. කල්ප 32ක් මුළුල්ලෙහි කල්ප 32කට එහා අරක කියලා තාපසවරයෙක් පහළ වුණා. ඔහු එදා තම ශ්‍රාවකයන් අමතලා හැමදාම කරන අවවාදයක් තිබුණා. අප්පමිදං බ්‍රාහ්මණ මනුස්සානං ආයු මනුෂ්‍යයන්ගේ ආයුබ ආයුෂ බොහොම ස්වල්පයයි, අල්පයි ස්වල්පයි පරිත්තයි. එනිසා මේ මිනිස් ආයුෂ බමුණනේ බ්‍රාහ්මණේනේ තනාගතින් ගිඳක් වගේ ඉන්නේ ජීවිතය. බ්‍රාහ්මණවරුනි මේ ජීවිතය දිය මත ඇඳ ඉරක් වගේ වහාම කියලා යනවා, නැතිලා යනවා, පරිත්තයි ස්වල්පයි. කඳු මුදුනකින් හටගත්ත දිය පහරක් වගේ වේගයෙන් මරණය කරා ගලාගෙන යනවා. මේ විදිහෙන් උපමා රසක් දක්වමින් ජීවිතේ පරිත්‍ත බව ස්වල්ප භාවය නිරන්තරවම මතක් කරමින් දේශනා කරමින් කත්තබ්බං කුසලං බහුම් චරිතබ්බං බ්‍රහ්මචර්යං කුසල් වඩන්න බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න තියෙන මේ අවවාදය අනුශාසනාව කළා. බුදුරජාණන් වහන්සේ දා මතක් කරනවා මහණෙනි, එදා අරක තාපසතුමා මේ අවවාදය ශ්‍රාවකයන්ට කරනකොට ලෝකේ ආයුෂ අවුරුදු 60,000ක්. එදා ලෝකේ තිබුණේ රෝග 6යි. බඩගින්න, පිපාසය, මල පහ ක්‍රීම්, මුත්‍රා ක්‍රීම්, සීත උෂ්ණ ආදී මේ රෝග ටික විතරයි තිබුණේ. අවුරුදු 60,000ක් ආයුෂ තිබෙද්දි අරක තාපසතුමාගේ එකම අවවාදය වුණේ මනුස්සානං බ්‍රාහ්මණ අල්ප අපමිදං බ්‍රාහ්මණ මනුස්සානං ආයු. මනුස්සයන්ගේ ආයුෂ තාමත්ම කෙටි, එනිසා ඉක්මන් වෙන්න ප්‍රමාද වෙන්න එපා කියන අවවාදයයි. මහණෙනි, අද මනුස්සයන්ගේ ආයුෂ වැඩිම වුණොත් අවුරුදු 100ක් වේවි. ඊට වඩා ස්වල්පයක් බොහොම කලාතුරකින් කෙනෙකුට ජීවත් වෙන්න ලැබෙන්නේ. අවුරුදු වශයෙන් කිව්වොත් මහණෙනි අවුරුදු 100යි. ඍතු වශයෙන් කිව්වොත් ජීවත් වෙන්න තියෙන ඍතු 300යි. මහණෙනි මාස වශයෙන් කිව්වොත් මාස 1200යි මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙකුට. අර්ධ මාස වශයෙන් කිව්වොත් මහණෙනි 2400යි. දවස් වශයෙන් කිව්වොත් මහණෙනි 3600යි. 36,000යි. මහණෙනි ආහාර වේල් ගන්න වෙන්නේ 72,000යි. ලදරුවිය රෝගී වෙච්ච අවස්ථාව, දුකටපත් වෙච්ච අවස්ථාවේ අත්හැරුණු ආහාර වේල් ගන්න ලැබුණාම ඊට අඩු වෙනවා. මෙච්චරයි ජීවත් වෙන්න ලැබෙන්නේ. දැන් අවුරුදු කීයක් ගෙවිලාද? ඍතු කීයක් ගෙවලාද? මාස කීයක් ගෙවිලාද? අර්ධ මාස කීයක් ගෙවිලාද? දින කීයක් ගෙවිලාද? ආහාර වේල් කීයක් දැන් වළඳලාද? සමිතුරු වෙලා තියෙන කොච්චර දුස්වන්තයයි. එනිසා මහණෙනි, එදා 60,000ක් තියෙද්දි අත්මිදං රාත්මිනු මිනිස්සානම් ආයු කියලා කිව්වනම් අද ඒක කෙසේ කිව යුතුද? අත්මිදං භික්ඛවේ මිනිස්සානම් ආයු ගමනින්නෝ සම්පරායෝ කත්තබ්බං කුසලං බහුං චරිතබ්බං බ්‍රහ්මචර්යං. බුදුරජාණන් වහන්සේගේ තුන් අවවාදය. මේ අවවාදයේ සිහිත නගමින් අද දවසේ මේ පින්වත් හැම දෙනාම තුන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මහත් වූ කැමැත්තෙන් දහසක් දේ අපහැර දාලා මේ අවස්ථාවට සම්බන්ධ වුණා. ඉතින් අද දවසේ සඳහා අපි තෝරගත්තේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ සම්මාදිට්ඨි සූත්‍රේන දේශනා පාඩය. සරියුත් මහණියන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මය. සම්මාදිට්ඨිය පිළිබඳව කළ දේශනාව එනිසා මේ සූත්‍රය හඳුන්වනවා සම්මාදිට්ඨි සූත්‍රය කියලා. සම්මාදිට්ඨි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයි. අකුසලං ච පජානාති, අකුසල සමුදයං ච පජානාති, කුසලං ච පජානාති, කුසල මූලං ච පජානාති. එත්තාවතාපි සෝ අරිය සාවකෝ සම්මාදිට්ඨි හෝති. උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදීන සමන්නාගතු ආගතෝ ඉමං සද්ධම්මං ති. උන්වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකු අකුසලයේ දනේද අකුසල මූලයේ දනේද කුසලයේ දනේද කුසල මූලයේ දනේද එතාවතාපිතෝ ආර්ය ශ්‍රාවක සම්මාදිට්ඨි. එකමනකින් ඒ ශ්‍රුතවත් ශ්‍රාවකයා සම්මාදිට්ඨියක වෙනවා. උජුගතස්ස දිට්ඨි දෘෂ්ටිය ඍජු වූෙක් වෙනවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධර්මේ ගුණදන පැහැදුණු කෙනෙක් වෙනවා. ආගතෝ ඉමං සද්ධම්මන්ති මේ සද්ධර්මයට පැමිණි කෙනෙක් වෙනවා. සද්ධර්මයේ පිහිටා සිටින කෙනෙක් වෙනවා කියලා සරියුත් මාහිමියන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි මේ පින්වතුන්ගෙන් ඇහුවොත් අකුසලයේ දන්නවද කියලා. මේ අත්හඟාක් දෙනෙක් දන්නවා අකුසලයේ දන්නවා. අපි ඇහුවොත් මොනවද අකුසල් කියලා. මේ උත්තර දෙවි කයින් කෙරෙන අකුසල් තියෙනවා, වචනයෙන් කෙරෙන අකුසල් තියෙනවා, සිතින් කෙරෙන අකුසල් තියෙනවා. අකුසල සහගත කාය කර්ම, අකුසල සහගත වාක් කර්ම, අකුසල සහගත මනෝ කර්ම. ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර කාය කර්ම. කයින් සිදුවෙන අකුසල. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. වචනයෙන් සිදුවෙන අකුසල. අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මනසින් සිදුවෙන අකුසල මනෝ කර්ම. අකුසල සහගත මනෝ කර්ම. මෙන්න මේ ටික තමයි අකුසලය. දැන් අකුසලං පජානාති. මොන මේ අතන්ට කියන්න පුළුවන්, අපි නම් අකුසලය දන්නවා. අකුසලය දන්නවා. ඊළඟට දේශනා කරන අකුසල මූලං පජානාති. අකුසල මූලය දැනගන්න ඕන. මොකද්ද අකුසල මූලය? අකුසලයට හේතුව මොකක්ද? මොකක්ද අකුසලයට හේතුව? අපේ කාය කර්මයේ, වාක් කර්මයේ, මනෝ කර්මයේ නරක වෙන්නේ මොකක් නරක වුණොත්ද? සිත නරක. එතකොට අකුසලයට හේතුව මූලය සිත. සිත බොහෝය කියලා කියනවා. ලෝභ සහගත සිත් තියෙනවා, ද්වේෂ සහගත සිත් තියෙනවා, මෝහ සහගත. දැන් සිත ලෝභ සහගත වුණා කාය වාක් මනෝ කර්ම අකුසල් වෙන්න පුළුවන්. සිත ද්වේෂ සහගත වුණාම කාය වාක් මනෝ කර්මය අකුසල් වෙන්න පුළුවන්. සිත මෝහ සහගත වුණොත් ඒත් කාය කර්මේ, වාක් කර්මේ, මනෝ කර්මේ අකුසල් වෙන්න පුළුවන්. එතකොට අකුසලය කයින්, වචනයෙන්, සිතින් සිදුවන්නේ කුමන හේතුවක් නිසාද? ලෝභ සිත, ද්වේෂ සිත, මෝහ සිත. මේවට කියනවා අකුසල මූලයෝ කියලා. අකුසල හේතු. අකුසල හේතු. දැන් සමහර වෙලාවට මේ අකුසල මූලයක් දන්නේ නැතුව ඉන්නවා. දැන් අකුසලං පජානාති, කුසලං පජානාති. දැන් කුසලය මොකද්ද? කුසලය මොකද්ද? කුසල සහගත කාය කර්මය, කුසල සහගත වාක් කර්මය, කුසල සහගත මනෝ කර්මය. අර අකුසලයේම අනිත් පැත්ත. සතුන් නොමරන බව, සොරකම් නොකරන බව, කාම මිත්‍යාචාරයේ නොයෙදෙන බව කුසල සහගත කාය කර්ම. එතකොට කය කුසල සහගතයි. බොරු නොකියන බව, කේලම් නොකියන බව, පරස වචන නොකියන බව, කිස් වචන නොකියන බව කුසල සහගත වාක් කර්ම. වචනේ කුසලයි. අවිද්‍යාවෙන් තොර වීම, දැඩි ලෝභයෙන් වෙන් වීම, ව්‍යාපාදයෙන් තරහෙන් වෙන් වීම, මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම, සම්මා දිට්ඨික වීම, මේ මනෝ සහගත කුසලය. දස කුසලය. දස කුසලයට හේතුව මොකක්ද? ඒ සිතයි කියලා කියනවා. මොන හිතද කුසල සහගත වෙන්නේ? හිත කොහොම වුණොත්ද? සිත අලෝභ වුණොත්, සිත අදෝස වුණොත්, සිත අමෝහ වුණොත් කරන කියන ක්‍රියාවන් කුසල සහගත වෙනවා. අපි හැමෝටම මතකයි ධම්මපදයේ පළවෙනි ගාථාව. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමය මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා තතෝ නම් දුක්ඛ මන්නේති චක්ඛංවහතෝ පද. අනේතර කියවෙනවා මේ අදහස මතත් මනසාචේ පදුත්තේන. මනස දුෂ්ට වුණොත්, කිලුටු වුණොත්, දූෂිත වුණොත්, දූෂිත හිතෙන් මූලික වෙලා කරන ක්‍රියාකාරකම් ටික දුක් විපාක දෙන දෙන දේ වෙනවා. ඒ වගේම මනසාචේ පසන්නේන. මනස ප්‍රසන්න වෙලා, ප්‍රසන්න වූ මනසෙ මූලික වෙලා මනසාචේ පසන්නේන භාසිතීවා කරෝතිවා. යමක් සියනවා නම් කරනවා නම් එක සැප පිණිස වෙන යහපත උදා කරලා දෙනවායි. දැන් අපි මේ වචනේ අදහස කෙටියෙන් මතු පිටින් ගත්තාම නම් කෙනෙකුට හිතන්න පුළුවන් අකුසලයේ මමක් දන්නවා, අකුසල මූලයේ මමක් දන්නවා, ඔය කුසලයක් මම දන්නවා, කුසල මූලයක් මම දන්නවා, එහෙනම් මමත් සම්මාදිට්ඨියට පැමිණිලා. දෘෂ්ටිය සම්මාදිට්ඨිය ඍජු වෙලාද? ධර්මයේ ගුණ දැන පැහැදිලි කෙනෙක්ද? ධර්මයේ පිළිපා සිටින කෙනෙක්ද? මේ අදහස ඇති වෙන්න පුළුවන්. ඒත් අපි මේ ගැන ටිකක් ගැඹුරින් විමසා බලන්න වෙනවා. අපි ඒ තරම්ම භාග්‍යවන්ත වෙලාද කියලා. එහෙම වෙලා නැත්නම් අද ආදම ඒ භාග්‍යවන්තිය වෙන්න ඕන. එමුතුනි දැන් අපි හුඟක් දිනවල මාසේ දවස් කීපයක් හෝ සිල් සමාදන් වෙනවා. සිල් සමාදන් වෙනවා. අට සිල්, දස සිල්, නවාංග උපෝසත සිල්, ආජීව අට්ඨමක සිල්, මේ ආදී ශික්ෂාපද සමාදන් වෙනවා. සමාදන් වුණාම අපි හිතනවා දැන් අපි සිල්වත් කියලා. අපි සිල්වත් කියලා හිතනවා. හැබැයි මේ ශික්ෂාපද සමාදන් වෙච්ච තරමකින් හෝ ඒ ශික්ෂාපද රැකගෙන කාය වාතාදී අකුසල කර්මත් නොකල හිටිපමණකින් මේ බුදුහාමුදුරුවන්ගේ ශාසනයේදී ඒකට වැඩි එදවීමක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ලදරු සීලයක් ඇතුළේ. මජ්ක්‍ධිම නිකායෙම තියෙන සූත්‍රයක් සමන මණ්ඩිකා සූත්‍රය දවසක් භික්ෂූන් වහන්සේලා පින්නපාතයට වැඩලා පින්නපාතයට වඩින්න තව වෙලාව තියෙනවා කාලය තියෙනවා දම් පිළියෙල වෙලා නැහැ ගෙවල් වල ඒ නිසා තීරණය කළා ළඟ තියෙන සමන මණ්ඩිකා උග්ගහමානගේ ආරාමයට යන්න ගියාම භික්ෂූන් වහන්සේලා ගිහිල්ලා කටුතු සාමිච්චිය දුනට පස්සේ උග්ගහමාන කියනවා යම් කෙනෙකු කයින් අකුසල් නොකරනවා නම් වචනයෙන් ද අකුසල් නොකරනවා නම් සිතින් ද අකුසල් නොකරනවා නම් ආජීවයද පිරිසුදු නම් උතුම් කුසල් ඇති පිරිපුන් කුසල් ඇති උත්තම වාදයෙන් සැලවිය නොහැකි උත්තම පුරුෂයාය කියලා අපි උගන්වනවා ය කියලා එතුම කියනවා. එහෙනම් හොඳට මතක තියාගන්න කයින් අකුසල් කරන්නේ නැති වචනයෙන් අකුසල් කරන්නේ නැති සිතින් අකුසල් කරන්නේ නැති ආජීවයත් පිරිසිදුනා. ඔහු උතුම් කුසල් ඇති කිරිපුන් කුසල් ඇති වාදයෙන්ද සලවියනෙකි උත්තම කුරුසයාය කියලා කියනවා ය කියලා අපේ ශාසනය අපි හිම උගන්වනවා ය කියලා පුරුදු කරනවා ය කියලා මතක්. භික්ෂුන් වහන්සේලා මේ අදහස පිළිගත්තේ නැහැ ප්‍රතික්ෂේප කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට සවස් කාලේ මේ ප්‍රශ්නේ අරගෙන ආවා. දැන් හිතලා තියන්න පින්වතුන් මොකද්ද මේකිට ගන්න තීරණය කියන්නේ? ඇත්තද එන්නම්. කයින් වැරදි කරන්නේ නැත්නම් වචනයෙන් අකුසල් කරන්නේ නැත්නම් සිතින් අකුසල් කරන්නේ නැත්නම් ආජීවයත් පිරිසුදු නම් ඉතින් උතුම් කුසල් ඇත්තේ නේ. පිරිපුන් කුසල් ඇත්තේ නේ. වාදයෙන් සැලවීම කාටවත් නිග්‍රහ කරන්න බැරි උත්තම පුරුෂයෙක් නේ කියලා හිතෙන්න පුළුවන් නේ. එමුණුත් උග්ගහමාන පුත්තගේ ශ්‍රාවකෙක් කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ සඳහා මොනවද දෙන උත්තරය කියලා. බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා උග්ගහමාන කියපු මේ අදහස මතක් කළාම උන්වහන්සේ අහනවා මහණෙනි දැකලා තියෙනවද මේ උඩු පිළිය අතට ඉන්න කුංචි ලදරුව? එහෙමයි ස්වාමීනි. මහණෙනි ඔය ලදරුව කයින් එහෙම අකුසල් කරනවද? එහේ ස්වාමීනි මොන අකුසලයක්ද? අතපය තුළදී විතරයි තියෙන්නේ. එහෙනම් කයින් අකුසල් කරන්නේ නැහැ නේ ලදරුව? වචනෙන් අකුසල් කරනවද ලදරුව? නෑ ස්වාමීනි, හැඳීම් සිනාසීම් විතරයි. එහෙනම් වචනෙන් අකුසල් කරන්නේ නැහැ නේ ලදරුව? අදරුව සිතින් අපසල් කරනවාද? මේ ස්වාමිනිය මට අතවත් හරියට හඳුරන්නේ නැහැ. එහෙම හැදෙනීමක් නේ. සිතින් අපසල් වෙන්නේ නැහැ. එහෙනම් ලදරුව සිතින් අපසල් කරන්නේ. ලදරුවගේ ආජීවයේ අපිරිසිදු බවක් තියෙනවද? කිරිඋරා බීම විතරයි ලදරුවගේ තියෙන්නේ. ආජීවයේ අපිරිසිදු බවක් තියෙනවද? මහන්නේ නැහැ. එහෙනම් උග්ගහමාන කියන විදිහට ඔය ලදරුව උතුම් කුසල් ඇති පිරිකුන් කුසල් ඇති වාදයෙන් සැලවිය නොහැකි උත්තම පුරුෂයෙක් වෙන්න ඕන නේ. ඒ කියමන සැබෑවක් නම් මේකත් සැබෑවක් වෙනවා. එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ සූත්‍රයේදී මේ ශාසනය තුළ උතුම් කුසල් ඇති පිරිකුන් කුසල් ඇති වාදයෙන් සැලවිය නොහැකි උත්තම පුරුෂයා කවුද කියන එක හඳුන්වලා දෙනවා. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ තවත් සූත්‍රයක් තියෙනවා අනංගන සූත්‍රය. මේ සූත්‍රයේදී සරියුත් හාමුදුරුවෝ කරන දේශනාවක්. මේ ලෝකයේ ඉන්න පුද්ගලයෝ හතර කොටසකට බෙදෙනවා. හතර කොටසකට බෙදලා දක්වනවා කෙනෙකු අකුසල සහගතයි. අකුසල සහගතයි තමා අකුසල සහගතයි හැබැයි තමා අකුසල සහගත බව දන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා. තවත් කෙනෙක් ඉන්නවා කාය වාක් මනෝ අකුසල සහගතයි. හැබැයි මම අකුසල සහගතයි කියලා දන්න කෙනෙක් ඉන්නවා. දැන් අකුසල සහගත දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අකුසල සහගත බව දන්නේ නැහැ. අනිත් කෙනා අකුසල සහගත බව දන්නවා. තවත් කෙනෙක් ඉන්නවා අකුසලයෙන් තොරයි කුසල සහගතයි. කුසල සහගතයි කුසල බව දන්නේ නැහැ. කුසලයට හේතුව දන්නේ නැහැ. අනිත් කෙනෙක් ඉන්නවා කුසල සහගතයි කුසලයට හේතුව දන්නවා. තමා කුසල බව මේ හේතුවෙන් කුසල බවක් දන්නවා. ශ්‍රීතාවදුරු මෙන්නේ පුද්ගලය හතර දෙනාව බෙදනවා. හීන පුරුෂයා හා ශ්‍රේෂ්ඨ පුරුෂයෝ කියලා. හිතන්න කවුද හීන පුරුෂයෝ ශ්‍රේෂ්ඨ පුරුෂයෝ? ඔබ කියයි අර අකුසල සහගත පුද්ගලයෝ දෙන්න හීන පුරුෂයෝ, කුසල සහගත දෙන්න ශ්‍රේෂ්ඨ පුරුෂයෝ. ශ්‍රීතාවදුරු බෙදන්නේ මොනවද? අකුසල සහගත බව නොදන්න පුද්ගලයා හීන පුරුෂයායි. අකුසල සහගතයි මම අකුසල සහගතයි කියලා දන්න කෙනා ශ්‍රේෂ්ඨ පුරුෂය. මම බලන්න ඔබලගේ අකුසල තියුණත් අකුසල සහගත බව දන්නවනම් ශ්‍රේෂ්ඨ පුරුෂය වෙන්න පුළුවන්. දැන් කුසල සහගත වුණත් කුසල සහගත බව දන්නේ නැත්නම් හේතුව දන්නේ නැත්නම් ඔහු හීන පුරුෂයායි. කුසල සහගත නම් කුසල සහගත බව දන්නවා නම් ඊට හේතු දන්නවා නම් ඔහු ශ්‍රේෂ්ඨ පුරුෂයායි. එතකොට මේ අදහස් දෙකෙන් අපි මේ මතක් කළේ අකුසලය හා කුසලය පිළිබඳව කතා කරන්න සූදානම් වෙලා යම් අදහසක් ඇති කරගන්න. අකුසලයේ දැන් අපි දන්නවා කාය කර්මය, වාක් කර්මය, මනෝ කර්මය. අකුසලයේ තියෙන භයානකකම, බියකරුකම, නරක විපාකය දන්න දකින සත්පුරුෂයෝ අකුසලයෙන් මිදෙන්න කියලා කුසලයේ සමාදම් වෙනවා. දස අකුසලයෙන් මිදෙන්න දස කුසලයේ සමාදම් වෙනවා. සීලය සමාදම් වෙනවා. සමාදම් වෙලා දැන් හිතනවා අපි අකුසලයෙන් මිදුණා. දැන් අපි අකුසලයෙන් මිදලා ඉන්නේ. දැන් අපි කුසල සහගතයි. අපි සිල්වන්තයි කියලා හිතෙනවා. දැන් ශික්ෂාපද සමාදන් වෙලා උදේ ඉඳලා හවස් වෙනකම් අපි අකුසලයෙන් මිදලා අද සිල්වත් වෙලා ඉන්නේ කියලා හිතුවොත් හරිද? එහෙනම් සිල්වත් වෙන්න නම් සිල්වත් වෙන්නේ කොහොමද කියන එක දැනගෙන ඉන්න ඕනේ. අකුසලයේ එන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. දැන් කොහොමද අකුසල සහගත වෙන්නේ? කාය කර්මයේ, වාක් කර්මයේ, මනෝ කර්මයේ. යම් මොහොතක ලෝභ හිත උපන්නු, ද්වේෂ හිත උපන්නු, මෝහ හිත උපන්නු අකුසල සහගතයි. එහෙනම් අකුසලයෙන් මිදෙන්න නම් මොකද්ද කරන්න ඕන? ලෝභ හිත, ද්වේෂ හිත, මෝහ හිත නැති කරන්න වෙනවා. දැන් අකුසලයේ දන්නවා නම් අකුසල මූලයේ දන්නවා නම් අකුසලයට ලැබෙන භයානක සංසාරික විපාකයක් දන්නවා නම් පේනවා නම් ඒ නපුරු නරක විපාකයට යන්නේ නැතුව වැළකෙන්න නම් අකුසලයේ දුරු කරන්න. අකුසලයේ දුරු කරන්න නම් වෙන කල යුක්තක් නැහැ මම කරන්නේ නැහැ කියලා පොරොන්දු වීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අකුසලය හටගන්න හේතුව ඉවත් කරන්න. අකුසල හේතුව ඉවත් කරන්න. එහෙනම් දැන් අපි අකුසලයෙන් මිදලා කුසල සහගත වෙන්න නම් මොකද්ද දුරු වෙන්න ඕන? ලෝභසිත, ද්වේෂසිත, මෝහසිත. දැන් හොඳයි අපි සිල් සමාදන් වෙච්ච දවසේ ඒ අකුසලයේ දුරු කරලා කුසලයේ උපදවා ගන්න. ලෝභසිත, ද්වේෂසිත, මෝහසිත මතුවෙන්න නොදී කොහොමද රැකගන්නේ? මොනවද ක්‍රියාකාරකම් ටික? මොකද්ද කරන්නේ? සිතදියා බලාගෙන හිටියොත් හිත ලෝභ සහගත වෙන්නේ නැද්ද? ද්වේෂ සහගත වෙන්නේ නැද්ද? මෝහ සහගත වෙන්නේ නැද්ද? දැන් මොන්න අපට තේරෙනවද සිල්වත් වෙනවා කියන එක නිකම් බෑ, ඒකටත් වැඩ පිළිවෙලක් ප්‍රතිපදාවක් තියෙන්නේ, ප්‍රතිපදාවක් තියෙන්න වෙනවා, ක්‍රමයක් තියෙන්න වෙනවා. එහෙනම් අකුසලය දුරු කරන්න අකුසල මූලයයි දුරු කරන්න. අකුසල මූලය දුරු වෙනකොට යටපත් වෙනකොට මොකද්ද මතුවෙන්නේ? අකුසල හිත යටපත් වෙනකොට මොනවද මතුවෙන්නේ? කුසල හිත මතුවෙනවා. කුසල හිත මතුවෙනකොට ඒ කුසල හිතට සාපේක්ෂව පහළ වෙන ක්‍රියාකාරකම් මොනවද? කුසල මූලයේ සාපේක්ෂව හටගන්නේ කුසලයි. එහෙනම් කුසලය උපදවන්නේ කොහොමද? කුසලය උපදවන්න පුළුවන් වෙන්නේ කොහොමද? අකුසලය දුරු කරන්න අකුසල මූලය යටපත් කරන්න. අකුසල මූලය යටපත් කරන්න නම් කුසල මූලය මතු කරන්න. කුසල මූලය මතු වෙනකොට ඉබේමයි කාය කර්මයේ, වාක් කර්මයේ, මනෝ කර්මයේ කුසල වෙන්නේ. දැන් කුසල වෙන්න, සිල්වත් වෙන්න කියලා කරන්න තියෙන ක්‍රියාව දැන් මොන? බුදුරජාණන් වහන්සේ සීලය, ශික්ෂාව බාහිරයෙන් පනවලා ඒ ටික රකින්න නම්, රැකෙන්න නම්, සම්පූර්ණ වෙන්න නම් කොහේද හදන්න ඕන? හිතයි හදන්න ඕන. සිත හදන්න ඕන. දැන් මොන අපි උදෑසනම මේ අකුසල් ටික කරන්නේ කියලා පොරොන්දු වෙනවා, සමාදන් වෙනවා කියන්නේ. දැන් මම සමාදන් වෙලා පොරොන්දු වුණා මේ අකුසලයේ කරන්නේ නැහැ, කුසල් සහගත වෙනවා කියලා. දැන් මේ පොරොන්දුව හරියන්නේ නැහැ. ලෝභ හිත උපන්නෝ සිල්ලමතක වෙනවනේ. ද්වේෂ හිත උපන්නාම සිල්ගත් බවත් අමතක වෙලා යනවා. මෝහසිත, මෝඩසිත පහළ වුණාම අමතක වෙනවා. දන්නේම නැහැ කාය කර්මයේ, වාක් කර්මයේ, මනෝ කර්මයේ අකුසල සිත. එහෙනම් දැන් අකුසල සහගත නොවෙන්න, කුසල සහගත වෙන්න නම් ඒකාන්තයෙන් කිසි සැකයක් නැහැ. ලෝභසිත, මෝහසිත, ද්වේෂසිත යටපත් කරන්න. කොහොමද ලෝභසිත, ද්වේෂසිත, මෝහසිත යටපත් කරන්නේ? කොහොමද ලෝභසිත, ද්වේෂසිත, මෝහසිත යටපත් කරන්නේ? ලෝභසිත නැති කරන්න නම්, ද්වේෂසිත, මෝහසිත නැති කරන්න නම් ඊටත් එහාට යන්න ඕනේ. කොහොමද සිත ලෝභ සහගත වෙන්නේ? කොහොමද සිත ද්වේෂ සහගත වෙන්නේ? කොහොමද සිත මෝහ සහගත වෙන්නේ කියලා හොයන්න ඕන නේද? සිතේ ස්වභාවය පබස්සර මිදම් බික්කවේ චිත්ත. සිත ස්වභාවයෙන්ම සබහස්වරයි. හිතන්නකෝ මෙහෙම වතුර භාජනයක් හරි පිරිසිදුයි. වතුර භාජනයේ හරි පිරිසිදුයි. දැන් මේ වතුරය පිරිසිදු වතුර භාජනය අපිරිසිදු වෙන්නේ වඩා වඩා වටිනාකම වැඩි වෙන්නත් පුළුවන් වතුරට එකතු වෙන දියන්. අපි හිතමු වතුරට අසුචි පිටක් එකතු වුණොත් ඒ වතුරේ කිසිම වටිනාකමක් නෑ. තප්පයක් හොදන්නවත් ගන්න දැන් ඒක විසිකල යුක්තක් වෙනවා. මඩ දූවිලි ටිකක් මිශ්‍ර වුණොත් වටිනාකමක් නෑ. උනාට අතප්පයක් හරි හොදන්න ගන්න පුළුවන් පොඩි වටිනාකමක් තියෙනවා. වතුර වතුර හැටියටම තිබුණොත් ඒත් වටිනාකමක් තියෙනවා. වතුරට රසවත් දෙයක් එකතු වුණොත් ඒ වතුර භාජනයේ වටිනාකම වැඩි වෙනවා. වටිනා ඖෂධයක් එකතු වුණොත් ඒ වතුර තවත් බොහෝ ඉහළ යනවා කියන වටිනාකම. දැන් එකම වතුර භාජනයේ වටිනාකම අඩු වැඩි වුණේ මොනවා නිසාද? ඒකට එකතු වෙච්ච දියාම. එතකොට සිත ස්වභාවයෙන් ගත්තාම මෙන්න මේ වගේ. සිතට එකතු වෙන දේ අනුව තමයි සිතේ වටිනාකම හා නොවටිනාකම කියන දෙකම ගොඩනැගෙන්නේ. සිතට හොඳ කුසල චෛතසික එකතු වුණොත්, කුසල සහගත සිතුවිලි එකතු වුණොත් සිත හොඳයි, වටිනවායි, ප්‍රසන්නයි, ආලෝකමත් දුමු වටිනවායි. සිතට අකුසල චෛතසික එකතු වුණොත් හිතේ වටිනාකමක් නැහැ. කෙලෙසුන හිත, කිලුටුන හිත, දුෂ්ට හිත, පාපී හිත, බොහෝම බාල හිතක් වෙනවා. දැන් එතකොට හිතේ හොඳ බව හෝ නරක බව හිතේ නෙමෙයි තියෙන්නේ. හිත හොඳ හෝ නරක වෙන්නේ හිතට එකතු වෙච්ච දේ අනුව. එතකොට හිත නරක කරන්නේ මොනවා එකතු වුණොත්? කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. කාම සහගත කල්පනාවන්ගෙන් යුක්ත වුණු හිත නරක වෙලා. ව්‍යාපාද සංකල්පනාවන්ගෙන් යුක්ත වුණු හිත නරක වෙලා. විහිංසා anu නසන සංකල්පනාවන්ගෙන් යුක්ත වුණු හිත නරක වෙලා. එහෙනම් හිත ලෝභ සහගත වෙන්නේ, දේශ සහගත වෙන්නේ, මෝහ සහගත වෙන්නේ, නරක වෙන්නේ, දුෂ්ට වෙන්නේ මොනවා හේතුනොත්ද? මොනවා කල්පනා කළොත්ද? කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන මේ අකුසල විතරක පහල කළොත් මොකද්ද වෙන්නේ? සිත අකුසල වෙනවා. සිත අකුසල වෙනකොටම ඒ අකුසල හිත මූලික වෙලා කරන ක්‍රියාකාරකම් ටික අකුසල වෙනව, දුසිල් වෙනව. එහෙනම් සුසිල් වෙන්න නම්, සිල්වත් වෙන්න නම් හිත ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත වෙන්න නොදෙන්න ඕන. ඒ සිත එසේ නොවන්න නම් සිතින් කරන මනසිකාරයන්, කල්පනාවන් අකුසල සහගත නොවෙන්න ඕන නේද? කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා නම් හිත හිතා ඉන්නේ ඒ අකුසල හිත. ඒ අකුසල හිත ඇතිකල්හි කාය කර්මයේද, වාග් කර්මයේද, මනෝ කර්මයේද අකුසලයි. ඔන්න දැන් අපිට සිල්වත් වෙන්න නම්, අකුසලයෙන් මිදලා ඉන්න නම් මොකද්ද කරන්න වෙන්නේ? තවත් එහාට ගිහිල්ලා අකුසල විතරක දුරු කරන්න වෙනවා. අකුසල විතරක පහළ වෙන්නේ මොකද? නිකම්ම ඉබේම පහළ වෙනවා. අකුසල විතරක පහළ වෙන්නේ කොතනද, කොහොමද? මොකද අකුසල විතරකේ පහළ වෙන්නේ? අකුසල සංකල්පනා අකුසල විතරක කියන තැනට තවත් වචනයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ටිකක් හිතලා බලන්න. අකුසල විතරක වලට සම්මා සංකල්ප කියනවද? කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක සම්මා සංකල්පද? මිච්ඡා සංකල්පනේ. මිච්ඡා සංකල්පයේ ඇත්ත කුමක් ඇතිදල්හිද? සම්මා සංකල්පයේ ඇත්ත කුමක් කල්ලි ඇති කල්ලිද? සම්මා දිට්ඨිය ඇති කල්ලි සම්මා සංකල්පය. මිච්ඡා සංකල්පයේ ඇත්ත මිච්ඡා දිට්ඨිය. වැරදි දැකීමෙන් යුක්ත වුණොත් වැරදි සංකල්ප. වැරදි සංකල්ප වලින් යුක්ත වුණොත් අකුසල හිත. අකුසල හිත හිත අකුසල නම් ඒ අකුසල සංකල්පනාවන්ගෙන් යුක්ත හිත හදලා දෙන්නේ මොනවද? මිච්ඡා සංගත, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. මිත්‍යා මාර්ගයේ ගොඩ නගනවා. එහෙනම් දැන් අපිට අකුසලයේ දුරු කරන්න, අකුසල මූලයේ දුරු කරන්න ඕන. අකුසල මූලය නොහට ගන්න නම් අකුසල සංකල්පනාවෙන්ගින් ඉදින්. අකුසල සංකල්පනාවන් දුරු කරන්න නම් මොකද කරන්න ඕන? මිත්‍යා දෘෂ්ටිය, වැරදි දැක්ම දුරු කරන්න. වැරදි දැක්ම දුරු කරන්න නම් කත් ගන්න ඕනේ. හරියට දකින්න ඕනේ. හරි දැක්ම, හරි දැක්මට ඉන්න. හරි විදිහට දකින්න ඕනේ. එතකොට මොනවද හරියට දකින්නේ? මොනවද වැරදියට දකින්නේ? මොනව හරියට දකින්නකොට අකුසල් නූපදින්නේ? මොනව වැරදියට දකින්නකොටද අකුසල චෛතසික අකුසල විතරක පහළ වෙනවා. එතකොට අපට ලැබෙන අරමුණු තියෙනව නේද? ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස, සිතට සිතුවිලි. දැන් අපි ලෝභ සහගත වෙන්නේ හෝ ද්වේෂ සහගත, මෝහ සහගත වෙන්නේ මේ අරමුණු ඉදිරියේ නේද? සමහර අරමුණු ලැබුණාම හිත ලෝභ සහගත වෙනවා. සමහර අරමුණු ලැබුණාම ද්වේෂ සහගත වෙනවා. සමහර තැන්වලදී මුලා වෙනවා, රැවටෙනවා. එතකොට ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත බව ඇති වෙන්නේ අරමුණත් එක්ක. අරමුණ කොහොම බැලුවොත්ද හිත ලෝභ සහගත වෙන්නේ, දේශ සහගත වෙන්නේ? සුභ වශයෙන් බැලුවොත්ද අසුභ වශයෙන් බැලුවොත්ද, නিত্য වශයෙන් බැලුවොත්ද අනිත්‍ය වශයෙන් බැලුවොත්ද, සැප වශයෙන් බැලුවොත්ද දුක් වශයෙන්, ආත්ම වශයෙන් බැලුවොත්ද අනාත්ම වශයෙන් බැලුවොත්ද? නিত্য සුඛ ආත්ම සුභ කියන සංකල්පයෙන් බැලුවොත් උපදින්නෙම අකුසල විතරක. අකුසල විතරක නම් ඒ හිත අකුසල සහගතයි. අකුසල හිත මූලික වෙලා ලැබෙන වචනය, ක්‍රියාව සියල්ල අකුසල සහගතයි. කුසලයෙන් මිදීමක් නැහැ. අකුසලයටම වැටෙනවා. එහෙනම් දැන් වුණ අපිට සිල්වත් වෙනවා කියන තැන නිවැරදිව පිළිටන්න නම් මෙන්න මේ දක්වාම ඉදිරියට එන්න වෙනවා. හිත හදනවා කියන තැන. අර එක තරුණයෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි වුණා. උන්වහන්සේගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා දෙනම එක හාමුදුරු කෙනෙක් විනයදරුයි, අනිත් හාමුදුරු ධර්මදරුයි. විනයදර ධර්මදර දෙනමක් තමයි ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා උනේ. විනේදර හාමුදුරුවෝ කියනවා ඒ සෙල්ලම් කරලා හරියන්නේ විනේ ශික්ෂා පද්ධති කොහොමද රකින්න ඕන මෙහෙම මේවා ඉගෙන ගන්න ඕන කියලා විනේ දහම් ටික උගන්වන ධර්මදර හාමුදුරුවෝ කියනවා ඕ විනේ දැනගත්තර වැඩක් නැහැ බණ ටික දැනගන්න නැතුව ධර්මයටයි විනයත් ඕන වෙන්නේ ඒ නිසා මේ ටික ඉගෙන ගන්න ඕන මේ මේ හාමුදුරුවන්ට උගන්වන මේ තරුණ හාමුදුරුවෝ කල්පනා කළ මොන කරදරයක්ද කොච්චර දෙයක් ඉගෙන ගන්නද මට නම් මෙච්චර කරන්න බෑ මේ ශාසනය මට දරන්න බෑ මම යනවා යන්නේ ගෙදර කියලා තීරණය කළා ගෙදර යන තීරණය කරලා එළියට බහිනකොට බුදුරජාණන් වහන්සේ කොහොමද දැක්කම හාමුදුරුවන් දැක්කම වහන්සේ පෙරමගට වෙලියා උන්වහන්සේ ගේට්ටුව ළඟදී මහාන කොහෙද මේ උදෑසනම යන්නේ ස්වාමිනී මම තීරණය කළා මේ ගෙදර යන්න ඇයි මට බෑ මේ ශාසනය කටයුතු කරන්න මේ විනේ හරියට ගොඩයි මේ ධර්මයේ ගොඩයි මෙච්චර දේවල් මම කොහොමද කරන්නේ මට මෙච්චර ඔක්කොම රකින්න බෑ බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි මහණනි මහණ ඔබට ගොඩක් බෑනේ එකක් පුළුවන් දරන්න ස්වාමිනී එකක් නම් පුළුවන් කොහොමද එහෙනම් ඔය එකක්වත් රකින්න යන්න එපා මම කියන්නේ එකක් රකින්න මොකද හිතරක් ගන්න විතරක ගත්තහම වැඩි අනිත්‍යව එකක් අතර රකින්න මහන්සි වෙන්න එපා. විතරක් ඉන්න. හාමුදුරුවනට. විතරකින් හැටිත් කියලා දුන්නා. විතරකින් කුඩු දෙයම අකුසලයක් දුරු වුණා. සියලු කුසලයේ විනය හැක්ුණා. එතකොට දැන් අපිටත් අකුසලයට නොයන්න නම් කුසලයේ පිහිටන්න නම් හිතයි හදන්න ඕන. හිතයි රකින්න ඕන. සිතේ අකුසල සහගත අවස්ථා තුනක් තියෙනවා. අනුසය, පරියුත්ථාන, විතික්කම කියලා. විතික්කම කියලා කියන්නේ ක්ලේශයේ අකුසලය බොහොම බරපතල විදියට රළුව ක්‍රියාවට නැගුණු අවස්ථාව කාය කර්මයට වාග් කර්මයටත් ආපු වෙලාවට. එබඳු තැනකට එන්නේ පරියුක්තාන හිතේ අවදි වීමෙන් අනතුරු. ඊළඟට අවස්ථාවක් තියෙන හිතේ නොපෙනෙනසේ සැඟවී තිබෙන අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා මොනවා කියලාද? අනුසය කියලා කියනවා. අනුසය. රාගානුසය, අවිජ්ජානුසය, පටිඝානුසය, මෝහානුසය මානානුසය භවරාගානුසය කියලා අනුසය ධර්ම ගැන තියෙනවා. දැන් ඔය අනුසය ධර්ම ගැන කතා කරනකොට හැමෝම කියන්නේ සැඟවිලා තියෙනවා කියලා සංගවලම දාන්නේ. කොහෙද ඔක සැඟවිලා තියෙන්නේ? අනුසය ධර්ම කියන ඒවා කොහෙද සැඟවිලා තියෙන්නේ? කොයි හරියෙද? ඒක ගලවලා අයින් කරන්න හරියන්නේ. කොහෙද සැඟවිලා තියෙන්නේ ඇත්තටම? හිතන්න මේක අපි හැමෝම කරන්නේ සංගවලම දානවා. සැඟවිලා තියෙන්නේ කියලා කියන නිසා සැඟවිලා තියෙන්නේ කොතනද කියලා කියන්නේ. අනුසය ධර්ම කොහෙද සැඟවිලා තියෙන්නේ? රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය සැඟවිලා තියෙන්නේ කොහෙද? ඔබ ගත කරන ඉරියව්වත් එක්ක හැමතිස්සෙම තියෙනවා. ගත කරන හැම ඉරියව්වක් එක්කම ඔය අනුසය සැඟවිලා තියෙනවා. තේින්න තියෙනවා. හෙව්වොත් හම්බ වෙනවා. දැන් වාඩි වෙලා ඉඳලා අමාරුයිනේ. දැන් වාඩි වෙලා ඉඳලා අමාරුයි. දැන් ඔය ඉරියව්වේ ඔය අවස්ථාවේ තියෙන මොකද්ද? දැන් අමාරුව, අපහසුව තියෙනවා. අකමැත්ත තියෙනවා. අකමැත්ත ඇවිල්ලා තියෙන්නේ ඇයි? දැන් තියෙන සැප වේදනාවද දුක් වේදනාවද? දුක් වේදනාවට කැමැතිද අකමැතිද? අකමැති. එහෙනම් දුක් වේදනාවේ අකමැති බවක් නම් එතන තියෙන්නේ මොකක්ද? පටිඝානුසය තියෙනවා. අකමැති බව තියෙනවනේ. ඒ ඉරියව්වේ අර ඇවිදගෙන ඇවිල්ලා හිම වාඩි වෙනකොට මොකද්ද දැනෙන්නේ? සැප. සැයේ ඉරියව්වේ මොකද්ද උනේ? දැන් ඔය ඉරියව්වේ මුල මොකද්ද තියුනේ? සැප. ඒකට කැමැතිද අකමැතිද? කැමැත්ත තිබුණ දැන මොනවද තිබුණේ? රාගානුසය තිබුණා. දැන් ওই දෙක අතර මොකද්ද දැනුනේ? සැපත් නැති දුකත් නැති අවස්ථාවක් දැනුනේ නේද? දැනෙන්නේ නැහැ මොකද එතරම්නේ අවිජ්ජානුසතිය. මුල ඉරියව්වේ මුල සැපසහගතයි. අග දුක්සහගතයි. මෙද සැපද නෝ දුක්ද නෝ අදුක්කම සුඛ. ඉරියව්වේ මුල සැප වේදනාව, මෙද අදුක්කම සුඛ වේදනාව, අග දුක් වේදනාව. සැප වේදනාවත් එක්ක රාගහනුසේ තියෙනවා. අදුක්කම සුඛ වේදනාවත් එක්ක අවිජ්ජානුසේ තියෙනවා. දුක් වේදනාවත් එක්ක පටිඝානුසේ තියෙනවා. ඔන්න ලෝභ ද්වේෂ මෝහ හැම ඉරියව්වකම පරිහරණය වෙනවා. ලෝභ ද්වේෂ මෝහ හැම ඉරියව්වකම පරිහරණය වෙනවා. ඉතින් පුළුවන් නම් ඔතනින්ම සිඳලා දාන්න. ඊට මෙහාට පරිඋත්ථාන අවදි වෙන්නෙම නැහැ. එතකොට අවදි වෙන්නේ නැත්නම් අවදි වෙන්නේ නැත්නම් විතික්කම කාය කර්ම වාක් කර්ම වලට අකුසලයේ ඉන්නෙත් නැහැ. බලමු මේක දවසේ කොහොමද ඒක කරගන්න කියලා දැන් කතා කරන්න. අනුශේෂ ඉඳගන්නේ කොහොමද කියලා. දැන් කොහොම හරි ඕන දැන් අපි දන්නවා අනුශේෂ අවස්ථාව සැඟවිලා තියෙනවා. ඊළඟට වෙන්නේ මොකද්ද? හිටි ගමම්ම සැඟවිලා තිබිච්ච ඒවා බලවත්ව පේන ගන්නවා ඉතින්. ඔන්න හිටි ගමම් රාගය සන්න වෙනවා, ද්වේෂය සන්න වෙනවා, බලවත් වෙනවා. හිතේ ක්ලේශය හටගත්තාම අපි මොකද කරන්නේ? පුළුවන් තරම් පාලනය කරන්න දක්ෂ වෙනවා. හිතට ආපු ඔක්කොම ඒ විදිහෙම ක්‍රියාත්මක කරන්න අපි සූදානම් නැහැ. මිනිස්යාගේ වෙනස මේක තමයි. තිරිසනාගේ මිනිස්යාගේ වෙනස මේක. තිරිසන් සතාට ආපු අදහස ඒ විදිහෙම ඒ වෙලාවෙම ක්‍රියාත්මක කරන පාලනයක්. මිනිස්යාට පුළුවන්කම තියෙනවා හිතට එන ආවේගය පාලනය කරන්න. මනුස්සත්වයේ තියෙන වටිනාකම ඒකයි. සමහර මනුස්සයන්ට නම් ඒක බෑ. සමහර මනුස්සයන්ට ඒක බෑ. මනුස්සයෙක් වුණාම ඒ හැකියාව අඩු තරමින් තියෙනවා. ඔන්න දැන් අපිට මෙන්න මෙතන හරි අර අනුසේ ධර්මයන්ගෙන් අකුසලයේ දුරු කරනවා කියන තැන බැරි නම්, හසු නොවෙනවා නම් මෙන්න මෙතන හරි තේරුම් අරගෙන සිත අකුසල සහගත වෙන්න නොදී රකින්න වැඩපිළිවෙල කියදෙන්න වෙනවා. ඒ සඳහා අපි භාවිතා කරන ක්‍රම තියෙනවා කීපයක්. දැන් හිතට නිදහසේ උහේ ඉන්න දීලා තිබුණොත් අපි සිල් සමාදන් වෙලා දවස් 30 උහේ නිකන් හිටියොත් මොකද වෙන්නේ? දන්නේම නැහැ මොකක් හරි අරමුණක් ලැබිච්ච හැටිය. විසම භාග අරමුණක් ලැබුණු හැටිය ද්වේෂය අවදි වෙනවා, ලෝභය අවදි වෙනවා, මෝහය අවදි වෙනවා. අකුසල මූලයේ අවදි වෙච්ච ගමන්ම අකුසලේ හටගත්තා. එතකොට අපේ පොරොන්දු කැඩිලා ගියා. දැන් ඔන්න මෙන්න මේ සඳහා පිළියම් නැතුව රකින්න සීලය කොක් සීලය. කොකාගේ සීලයක් තියෙනවනේ. කොකා තනියෙන් වක්කඩට වෙලා ඉන්නවනේ, හෙල්ලෙන්නේ නැතුව. නේද? හරි සිල්වත්, සංවරයි. හැබැයි මාළුවෙක් තියෙනක. මාළුවෙක් දැක්ක ගමන්ම සිල් බඳිනවා. ඒ වගේ අපිටත් අරමුණක් ලැබෙනකන් සිල්වත් වෙලා ඉන්න පුළුවන්. අරමුණක් ලැබුණු තැන වෙනස් වෙනවනම් සිල්වත්කම එතන නෑ. සීලය කියලා කියන්නේ එබඳු අරමුණක් ආවත් නෑ මම ඒක කරන්නේ නැහැ කියලා නොසැලී ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. අරමුණක් යන කන් සිල්වත් වෙලා අරමුණ ආවන් පස්සේ සිල් අමතක වෙනවා නම් එතන අර වැඩපිළිවෙල තිබිලා නෑ. එහෙනම් දැන් ඔන්න අපි දැනුවත් වෙලා තියෙන්න ඕන අකුසලයේ දුරු වෙන නම් හිත නරක් වෙන්න නොදී තියන්න ඕන. හිත නරක් වෙනවා ආයතනයන්ට අරමුණක් ලැබුණොත්. එහෙනම් දැන් ඔන්න එහේ කන නාසය දිව ශරීරය මන මේ ආයතන හයම රකින්න වෙනවා. හිත කෙලෙසෙන් නැතුව පවත්වන්න නම් මේ ආයතන හයම රකින්න ඕන. දැන් ආයතන හය රකින්න මොකද කරන්න වෙන්නේ? අපි ඒකට කියනවා තවත් පැත්තකින් ඉන්ද්‍රිය සංවරය. ඊළඟට එහෙ රකින්න පුළුවන් වෙයි. කන, නාසය, දිව, ශරීරය. නමුත් ඒක සියල්ලක් සම්පූර්ණ කරන්න බැරි වෙවි හරි පිළිවෙතක් නැති වුණොත්. ඔය ඔක්කොම රැගෙනවන එක දණක් රැකුණාම අපි හිතට අකුසල විතරක පහළ නොවෙන්න කුසල විතරකයක් මතු කරගත්තොත් මොකද වෙන්නේ? අපි සිතට ගන්නවා කිසියම් කමඨහන බුදු ගුණ වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, අසුභය වෙන්න පුළුවන්, මරණ සතිය වෙන්න පුළුවන්. බුද්ධානුස්සති මෙත්තා චසුබං මරණස්සති තීමා චතුරාරක්ඛා විභුනාවේසි. මොන මේ සඳහාමයි මේ සතර කමඨහන පනවලා තියෙන්නේ. සීලේ අපේ සීලේ ශික්ෂණය රැකෙන්නමයි සතර කමඨහන් පනවෙන්නේ. මෙන්න මේ අරමුණක නිතර හිත පිහිටුවාගෙන ඉන්නවා නම් අදුතරමින් සිත බුදු ගුණෙහි මෛත්‍රී අසුභේ මරණ සතියේ පිහිටුවා ඇතනම් අපි කුසල විතරකයන් මෙනෙහි කරමින් ඉන්නවා. කුසල විතරකයේ මතුවෙනකොට අකුසල විතරකයේ යටපත් වෙනවා. අකුසල විතරකයේ යටපත් වෙච්ච තැන අකුසල හිත යටපත් වෙනවා. අකුසල් සිත් යටපත් වුණා කියලා කියන්නේ අකුසලයේ යටපත් වුණා. අකුසලයේ යටපත් වෙලා කියලා කියන්නේ කුසලයේ මතුවෙනවා. දැන් ඔන්න එහෙනම් අකුසලයේ දුරු වෙන්න නම් අකුසල මූලයේ දුරු වෙන්න ඕන. අකුසල මූලයේ දුරු වෙන්න නම් අකුසල විතරක දුරු වෙන්න ඕන. අකුසල විතරක දුරු වෙන්න නම් කුසල විතරකය මතු කර ගන්න ඕන. මොකද්ද කුසල විතරකය? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප කුසල විතරක පහළ කර ගන්න ඕන. එතකොට කුසල විතරක පහල කරගන්න කුසල අරමුණක් කුසල නිමිත්තක් ඕන වෙනවා. ඒක තමයි අපි කමඨහන කියලා කියන්නේ. බුදුරුව, බුදු ගුණය, මෛත්‍රිය, අසුභ නිමිත්ත, මරණ සතිය, මේ ආදී කිසියම් වූ කමඨහන, ආනාපාන සතිය ආදී ඕනම කමඨහන හිත තබනවා. හිත පිහිටෙවුවාම එබඳු අරමුණක හිත තියාගෙන ඒ කුසල විතරක ටික පහල කරමින් මෙනෙහි කරමින් සිහි කරමින් ඉන්න තාක්කල් ඒ කුසල විතරකේ පිහිටා ඉන්න තාක්කල් වීරයෙන් සිහියෙන් නුවණින් අකුසල විතරකයටපත් වෙලා අකුසල හිතයටපත් වෙලා අකුසලයටපත් වෙලා. හැබැයි මේක සාර්ථකයිද? මේකද එකම වැඩපිළිවෙල? මේක එකම වැඩපිළිවෙල නෙමෙයි. මේ වැඩපිළිවෙල තුල නෙමෙයි අර සරියුත් සාමුදුරුවෝ ධම්මිය විච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්දම්මන්ත කියන්නේ මේ වැඩපිළිවෙල තුල නෙමෙයි. මේ අපි කතා කළේ අවම වැඩපිළිවෙල. අදුතරමින් මෙබඳු භාවනාවක කමඨහනකවත් හිත පිහිටුවාගෙන දවස ගෙවනවා නම් ඒ හේතුවෙන් අකුසල හිත යටපත් වෙලා අකුසලයෙන් මිදලා කුසල සහගත වෙන්න පුළුවන්. හැබැයි ඒක ඒ කුසල විතරකයන් පවත්වන උත්සාහයේ වීරිය නැති වෙලා ගියෝ ඒ සිහියේ නුවණ නැති වුණා ආපෞසරය කුසල විතරක නැති වෙච්ච ගමන්ම ඉබේම මතුවෙන්නේ මොනවද? අකුසල. අකුසල විතරක පහළ වෙනකොටම සිත අකුසලයි. සිත අකුසල සහගත වෙනකොටම කාය වාක් මනෝ කර්මය අකුසල සහගතයි, ආපහු අකුසලයට යනවා. දැන් අපි කොහොමද නැවත අකුසලයට නොයෙන්න කුසල සහගත වෙන්නේ? දැන් මේ ආදී කමඨහනක් වඩලා, ධ්‍යානයක් වඩලා, සමාධියක් වඩලා කුසල් වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නවා අර ධ්‍යාන ලැබලා අහසින් යන ඇත්තොත් නැවත අකුසලයට ආපු අවස්ථාව පිළිබඳව. එහෙනම් නැවත අකුසලයට නොවෙන්න. දැන් කරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මේ ටික දැනගෙන මේ ආරි ශ්‍රාවකයා සම්මාදිට්ඨිකයෙකු වෙනවා. උජුගතාස්ස දිට්ඨි දෘෂ්ටිය ඍජු කරගත් එක් වෙනවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධර්මේ නොසලී වෙන ප්‍රසාදය ඇති කරගත් කෙනෙක් වෙනවා. ධර්මේ පිහිටා සිටින කෙනෙක් වෙනවා. ආපස්සට යන කෙනෙක් නෙවෙයි එතකොට. භයානක අකුසලයකට යන කෙනෙක් නෙමෙයි එතකොට. නැවත ඉදිරියටම යන්න පුළුවන් කෙනෙක් වෙලා. හැබැයි මෙතනින් අදහස් කරන්නේ අකුසල් නොකරනවා කියන එක. සෝතාපන්න වෙච්ච කෙනාට ඒකාන්තයෙන් නොකළ හැකි අකුසල් කීයක් තියෙනවද? අතන සූත්‍රයේ තියෙන සචාබිචානාන් බබ්බුකා සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජනතාපි. යම් මොහොතක දර්ශන සම්පත්තියෙන් යුක්ත වූයේද තයස්සු ධම්මා ජනතාපි. තුන් ධර්මයක් තුරු වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡිතාංස, සීලබ්බතන්වා කියන තුන් සංයෝජනය දුරු වෙනවා. චතුරාපාහිච වේපම සතරාපාහි වැටෙන්නේ නැහැ. චඡා විඨානානි අබබ්බු කත් අරුණු හයකට අභව්‍ය වෙනවා. මොනවද? පංචානන්තර විකර්මය හවදාවත් නේත මිත්‍යා දෘෂ්ටියට යන්නේ නැහැ. එතකොට එහෙම හඳුන්වන්නේ අනිත්‍යවන් නෑම කියන එක නෙමෙයි. අනිවාර්යෙන් ඒකාන්තයෙන් මේ ටික කරෙන්නේ නෑ. එතකොට ලෝභ සහගත, දේශ සහගත, මෝහ සහගත නොවනවා කියනවම නෙමෙයි. සෝතාපන්නු නෑ කියලා කියන්නේ සියල්ල නැති කළා නෙමෙයි. ලෝභය නැති කළේ නෑ, ද්වේෂය නැති කළේ නෑ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස තුන් සංයෝජනය නැති කළා. කාමරාග ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, අවිජ්ජා මේ ඔක්කොම ටික තාම හිමම ඉතුරුයි. එතකොට කාමරාගේ ව්‍යාපාදේ නැත්තම් කය වචනේ අකුසල වෙන්නේ ඉඳ තියෙනවා. එතකොට කොහොම හරි නැවත ඒ අකුසලයට නොයනසේ ඉදිරියටම යන්න අකුසලය දුරු කරන ප්‍රතිපදාවකට පිවිසෙන්න ඕන. මේ චරිතාවරු දේශනා කරන විදිහ සම්මාදිට්ඨිකයේ කියන්නේ. එහෙනම් එතන මනාකොට පිළිතන නම් අකුසල විතරකය ඇත්තේ අකුසල දැක්ම ඇති තැන, මිත්‍යා දෘෂ්ටි ඇති තැනයි මිත්‍යා සංකල්පය, මිත්‍යා සංකල්පයේ ඇති තැනයි මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ජීව කින දස අකුසලය. එහෙනම් දස අකුසලය දුරු වෙන්න නම් මිච්ඡා සංකල්පය දුරු වෙන්න ඕනේ. මිච්ඡා සංකල්පය දුරු වෙන්න නම් මිත්‍යා දෘෂ්ටිය දුරු වෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටියේ වැරදි දැකීම දුරු වෙන්න නම් සමාධිය තියෙන මොකද්ද වැරදි දැක්ම මොකද්ද හරි දැක්ම මොකද්ද හරි දැක්ම මොකද්ද වැරදි දැක්ම වැරදි දැක්මෙන් මිදෙන්න ඕන හරි දැක්මට එන්න අපි දැන් උදේ ඉඳලා ඊයේ ඉඳලා කතා කරනවා සම්මාදිට්ඨිය පිළිබඳව මොකක් වෙන්න ඕනද අකුසල සංකල්ප දුරින් දැන් මේ වැඩපිළිවෙල තුල අකුසලයේ විතරක් නෙමෙයි කුසලයක් දුරු කරන්න වෙනවා කුසලය කියන්නේ කර්මද කුසලය කර්ම දස කුසලයේ කර්ම දස කුසල කර්මපත දස කුසල කර්මපතේට මොනවද ලැබෙන විපාක දිව්‍ය මනුස්ස තැන්වල ප්‍රතිසන්දිය උප්පත්තිය ඉපදීම දුකද සැපද එහෙනම් නිවන කියන්නේ ඉපදීමක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් එහෙනම් කර්ම රැස් කරගෙන පුළුවන් දෙයක ලබන්න කර්ම කරන්නේ පාප කියන එක නෙමෙයි කර්ම කරන්න ඕන කුසල සහගත වෙන්න ඕන නමුත් ප්‍රතිපදාව තුල දර්ශනීය න්‍යාය තුල කුසල අකුසල කියන දෙකම එකවර කොට නැහැ එහෙනම් දැන් අපි හොයන්න වෙනවා අකුසලයේ කුසලයේ උපදින්නේ කොතනද කියලා අකුසලයේ කුසලයේ උපදින තැන එක දැනකින්ම හඳුනගන්න පුළුවන් කොහොමද ඒක මොකක්ද කොතනද හිතෙන්නේ මම දවාලෙත් කිව්වා දැන් හිතන්න මෙහෙම මේ හැමෝම ගිහිල්ලා තියෙනවා නේද රුවන්වැලි සෑය වඳින්න හැමෝම වැඳලා තියෙනවා නේද රුවන්වැලි සෑය වඳලා හිතන්න දැන් මොහොතකට මෙන්න මෙහෙම දැන් මේ රුවන්වැලි සෑය වටපිටාව ස්වરૂපය හැඩය ඒ ස්ථානයේ දැන් ඇස් දෙක පියාගෙන මෙහෙම භාවනා කරමින් ඉන්නකොට සිහි වුණොත් ඒ ටික මැවිලා පේන්න පුළුවන්ද අපිට? පේන්න පුළුවන්. දැන් හිතන්න දැන් ඇස් දෙක පියාගෙන ඔන්නේ ඒ වටපිටාවේ දර්ශනේ ලැබුණා කියලා පෙනුණා කියලා. මේ හිතේ නිරන්තර ස්වභාවයෙන්ම පවතින ධර්මතාවයක් අපි මේ එක තැනක් සිහි කරලා අරගෙන මේ පෙන්නන්නේ. දැන් පේනවාද හොඳට රුවන්වැලි සෑය? වටපිටාව දර්ශනේ පේනවා අපිට දැන් නේ රුවන්වැලි සෑය ආකෘතිය හැඩයේ ලස්සනට හොඳට පේන වටපිටාව සලපතල මළුව දාගැබ පොත ඔක්කොම ටික පේනවා දැන් වටපිටාව ගහපලත් එක්කම පේනවා දැන් ඔන්න රුවන්වැලි සෑය කියන දැනගැනීමක් හිතෙන් ඉපදිලා තියෙනවා දැන් රුවන්වැලි සෑය කියන දැනගැනීමට සාපේක්ෂව කුසලයක් උපදින්න පුළුවන් අකුසලයක් උපදින්න පුළුවන් මේ මොහොතේ කොහොම ඔන්න එතන දැන් රුවන්වැලි සෑය පේනකොටම මතක් වෙනවා රුවන්වැලි සෑය වැඳලා එන ගමන් සිරප්පු දෙකක් මාරු කරන් ආපු හැටි අරණෙ දෙක දාලා අලුත් දෙකක් දාගෙන අපි දැන් ඒ කරපු දෙයක් සිහි වෙන්න පුළුවන් නේද දැන් මේ පරණ අකුසලය සිහි වුණේ සිහි වෙන්න හේතුව නිමිත්ත වුණේ මොකක්ද දැන් පුරාණ කර්මයේ සිහි කරගත්තා සිත කළ අකුසල කර්මය සිහි වුණා අකුසලයෙන් සිහි වුණා සිත අකුසල සහගත වුණා. ඒ වගේම රුවන්වැලි සෑයේ පෙනෙනකොටම මෙතන මල් පූජා කළේ, මෙතන භාවනා කළේ, මෙතන බුද්ධ පූජා කළේ, මෙතන ධර්ම සාකච්ඡා කළේ කියලා තව තවත් කුසල් කළපු අවස්ථාවන් පිළිබඳව සිහි වෙන්න පුළුවන්. දැන් එකම දර්ශනය තුල කෙනෙකුට එකම දර්ශනය තුල කෙනෙකුට සිත අකුසල සහගත වෙනවා. තවත් කෙනෙකුගේ සිත කුසල සහගත වෙනවා. කුසල සහගත වෙනවා අකුසල සහගත. මෙන්න මේ වගේ අපි යමක් තව ඒ වගේ අරමුණු කීපයක් සිහි කරලා බැලුවොත් ඊට සාපේක්ෂකව අරමුණට සාපේක්ෂකව අපි තුල කුසලය අකුසලය උපදින බව. ඊටත් මෙහෙන් අපි කල්පනා කරලා බැලුවොත් අපේ ආයතනයන්ගෙන් ආයතනයන්ට යම් අරමුණක් ලැබුණොත් ලැබුණු අරමුණට සාපේක්ෂව සිත කුසල සහගත වෙනවා එක්ක අකුසල සහගත වෙනවා. එක්ක සතුටු වෙනවා එක්ක අසතුටු වෙනවා. බොහෝ කොට ලෝභ හිත උපදින්න පුළුවන්, ද්වේෂ සිත උපදින්න පුළුවන්. දැන් සිත ලෝභ සහගත, ද්වේෂ සහගත නොවෙන්න නම් අකුසල විතරකය පහළ නොවෙන්න ඕනේ. අකුසල විතරක පහළ නොවෙන්න නම් එහෙනම් හිත මොන වගේ තැනකින් නිදහස් කරගත යුතුද කියන එක පැහැදිලි වෙනවා. මදි. හොඳයි. සියල්ලෙන් මිදෙන්න. දැන් අපි තාවකාලිකව මිදෙන ක්‍රමයක් කිව්වා. කාටත් භාවිතා කරන්න පුළුවන් කුසල සහගත කමඨහනක් මෙනෙහි කර කර හිටියාම, බුදු ගුණ මෛත්‍රී අසුභ මරණ සතිය අරමුණක් සිහි කර කර හිටියාම ඒ කුසල විතර්ක පහළ වෙච්ච නිසා කුසල විතර්ක යටපත් වෙලා අකුසලයටපත් වෙලා කුසලයේ පිහිටා ඉන්න. අඩු ධර්මින් අවවමතෙන් මෙතනවත් රැඳෙන්න ඕන අපි සිල් සමාදන් වෙච්ච දවසේ. දැන් අපි මේ කතා කරන්න යන්නේ ඊට එහාට යන තැනකට. ඊට එහාටත් ගිහිල්ලා යම් කෙනෙකු අකුසල මූලයේ ලෝභ හිත ද්වේෂ හිත පහළ නොවෙන්නම, පහළ වූ ලෝභ හිත පහළ වෙන ලෝභ හිත ද්වේෂ හිත වහා ඒ මොහොතේම දුරු කරන්න නම් ඔහු දර්ශනයකින් යුක්ත වෙන්නට ඕන. දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. කාමේසු විනෙය්‍ය ගේදං නහි ජාතු ගබ්බ සේයං පුනරේති. සිල්වතා දෘෂ්ටියට නොඇති දර්ශනයෙන් යුක්ත වුණෝ කාමෙහි කෑදරකම දුරුකොට ගර්භවාසයට නොපැමිණෙන්නේය කියලා කියනවා කරණීයමෙත් සූත්‍රය. එහෙනම් දෘෂ්ටිය මොකක්ද? දර්ශනීය මොකක්ද? දෘෂ්ටියට නොපැමිණෙනවා කියන්නේ මොකක්ද? දර්ශනයට පැමිණෙනවා කියන්නේ මොකක්ද? මොකක්ද? සුවන් මාර්ගය. ඒක නිසානේ සරියුත් හාමුදුරුවෝ අතන දේශනා කරන්නේ එතාවතාපික වරිය ශාවකෝ සම්මාදිට්ඨී හෝති කියලා. එතකොට මොකද්ද දර්ශනීය වෙන්න ඕන? දෘෂ්ටියට නොවන සක්කාය දෘෂ්ටියට නොවන. සක්කාය දෘෂ්ටියට නොවැටෙන. සක්කාය දෘෂ්ටියට නොවැටුණු කෙනා දර්ශනීයෙන්ද යුක්තයි. දර්ශනීයෙන් යුක්ත කෙනා ඔහුගේ කල්පනාවන් මොන වගේ වෙන්න ඕනද? ටිකක් එහාට ගිහිල්ලා කතා කරමු. මොන වගේ වෙන්න වෙයිද? දර්ශනයට පැමිණෙනකොට ඔහුට තියෙන සංකල්පනාව මොනවාද? අතීතය පිළිබඳව, අනාගතය, වර්තමානය පිළිබඳව මොනවාද තියෙන්නේ? ඔන්න යම් විදියකින් දර්ශනයට ආවද නාවද කියලා බලා ගන්න පුළුවන් මෙන්න මේ ටිකේ. මොකක්ද? අහෝසින්නුකෝහං අතීත මද්ධානං නනුකෝ අහෝසින් අතීත මද්ධානං කින්නුකෝ අහෝසින් අතීත මද්ධානං කතං නුකෝ අහෝසින් අතීත මද්ධානං කින් හුත්වා කින් අහෝසින්නුකෝ අහ කින් හුත්වා කින් අහෝසින්නුකෝ අහං අතීතේ මම හිටියද? අතීතේ මම හිටියේ නෑ. අතීතේ මම කවුරු වෙලා හිටියද? අතීතේ කොහොම කෙනෙක් වෙන්නේ? කවුරු වෙලා ඉඳලා කවුරු බවට පත් වෙන්නේ නැද්ද? මෙහිම අදහස් පහළ වෙන්නේ නෑ. අනාගතය පිළිබඳවත් එහිමයි. මම අනාගතයට යනවද? මතු උපදිනවද? මං උපදින්නේ නෑ. කවුරු වෙලාද උපදින්නේ? කොහොම කෙනෙක් වෙයි? කවුරු වෙලා කවුරු බවට පත් වෙන්නේ? භවිස්සාමිනුකෝ අනාගත මද්දානං නනුකෝ භවිස්සාමි අනාගත මද්දානං කින්නුකෝ භවිස්සාමි අනාගත මද්දානං කතන්නුකෝ භවිස්සාමි අනාගත මද්දානං කින්නුකෝ කින් භවිස්සාමිනුකෝ අනාගත වර්තමානයේ තුලත් ඒ විදිහටම සැකනේ. මෙන්න මේ බඳු තැනකටපත් වෙච්ච කෙනා සය ආකාර දෘෂ්ටියකින් මිදෙනවා කියලා කියනවා. අත්ති මේ අත්තාති නත්ති මේ අත්තාති අත්තනාව අත්තානං සංජානාමීති අනත්තනාව අත්තානං සංජානාමීති අත්තනාව අනත්තානං සංජානාමීති වාසංච පුතේ තතෝ දිට්ඨිය උපදී. දෘෂ්ටි හයකින් මිදුණු කෙනෙක් කියලා කියනවා. දැන් අපිට ඒක අවශ්‍ය නැහැ. අපි බලමු දෘෂ්ටියෙන් මිදුණා කෙනා දර්ශනයකින් යුක්තයි. මොකක්ද දර්ශනය කියන්නේ? දර්ශන ඥානෙ මොකක්ද කියලා. දැන් අපි අද උදේ කතා කළා, දවල්ේ කතා කළා, ඊයේ රාත්‍රියේ කතා කළා කණ්ණාඩියක ළඟ දැක්ම. කන්නාඩියක් ළඟ ඇති කරගත්ත දැක්ම. කන්නාඩිය ළඟදී පෙනුනේ ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බය ඇති තැන මේ පේන්නේ රූපේමයි මමමයි මගේමයි කියන අවිද්‍යාව යෙදෙනකොට, අවිද්‍යාව යෙදුණු තැන ලෝභයට, ද්වේෂයට, මෝහයට ඉඩ හැදුණා. ලෝභ ද්වේෂ මොහයට විතරක් නෙවෙයි, කුසලයටත් ඉඩ ඇතුණි. එතනනි අපි බැලුවනේ දවාලෙන්. දැන් ඔන්න හොඳට බලන්න ආපහු. කණ්ණාඩිය ළඟට අපි ගියාම ප්‍රතිබිම්බයක් පේනවා. ප්‍රතිබිම්බයක් පේනවා. ප්‍රතිබිම්බය කියලා කියන්නේ කණ්ණාඩියද නොවේ, ආලෝකයද නොවේ, ඉදිරියේ තියෙන භෞතික රූපයේද, කයද නොවේ. කණ්ණාඩියත් කණ්ණාඩියේ ඉදිරියේ ඇති භෞතික කයත් ආලෝකයක් කියන හේතු ඇති තැන, හේතු ඇති තැන හටගත්ත යමක් කියනවා ප්‍රතිබිම්බය කියලා. ප්‍රතිබිම්බය කියලා කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. පෙනෙන දේ අල්ලන්න ගියොත් අහුවෙන්නේ කණ්ණාඩිය. ඔය රිලව් වඳුරු එහෙම අල්ලන්න හරියට හදනවා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා. පේන ඇතුලෙන් පේන එක්කෙනා කෝ කියලා එහා පැත්තෙන් මෙහා පැත්තෙන් බලනවා. වඳුරු හොරිලා එහෙම රැවටෙනවා, අපි මෙහෙම රැවටෙනවා. අපි වඳුරා ඒ පැත්තෙන් අල්ලන්න හදනවා, අපි මේ පැත්ත අල්ලනවා. මේ පේන්නේ මේකයි කියලා, මෙහේකයි කියලා මෙහෙ අල්ලනවා. එතකොට දැන් ප්‍රතිබිම්බය අල්ලන්න බෑ. අල්ලන්න ගියොත් කණ්ණාඩිය තමයි අහුවෙන්නේ. ප්‍රතිබිම්බය අහුවෙන දෙයක් නැහැ. දැන් අපිට ප්‍රතිබිම්බය ළඟ අපි රැවටුනොත් අවිද්‍යාව යෙදුනොත් ප්‍රතිබිම්බය මෙහි තියෙන එකයි කියලා මේ පේනවා කියලා මේකයි මේ පේන්නේ කියලා රූපේමයි මේ පේන්නේ කියලා හිතුවොත් ඒ යෙදුණු අවිද්‍යාව යෙදුණු තැන ලෝභ ද්වේෂ මෝහයටත් ඉඩ වෙනවා අලෝභ ද්වේෂ මෝහයටත් ඉඩ ලැබෙනවා දැන් අපි මේ පෙන්නවා ප්‍රතිබිම්බයේ ළඟ පේන රූපය දිහා බලාගෙන කෙනෙකුට බලන්න පුළුවන් අනේ මේ හිස් කොණ්ඩේ ලස්සනයි මූණ ලස්සනයි ඇඟ ලස්සනයි ඇස් ලස්සනයි දත් ටික ලස්සනයි කියලා ලෝභ සහගත හිතක් පහළ වෙන්න පුළුවන් එහෙම නැත්නම් දැන් අවලස්සන වෙලා විකෘති වෙලා දත් ඇලිලා රැලි වැටිලා ඇස් විලිලා කොණ්ඩේ ඉදිලා කියලා නේ වයසට ගිහිල්ලා නේද කියලා දෝමනස් සහගත බව වීස හිත ඇති වෙන්නත් පුළුවන් මේක ලස්සන කරගන්න මොනව හරි කරන්න ඕන කියලා මෝඩ හිතකුත් ඇති වෙන්න පුළුවන් එහෙමද මෝහසිතකුත් පහළ වෙන්න පුළුවන් කර්මඵලයක් ඇති වුණත් කමන්නේ මේ මේවා කෑවොත් නම් හරියයි ටිකක් සතුටුකම් මරාගෙන කියලා හොඳට කෑවොත් මොනව හරි පෞපින් වැඩක් නැහැ එංග ටිකක් හදා ගන්න ඕන කියලා හිතෙන්න පුළුවන් නේ කර්මඵලයේ පිළිබඳව විශ්වාසයෙන් නැතුව යන්න පුළුවන් එතකොට ලෝභ ද්වේෂ මෝහත් අවශ්‍ය නම් කෙනෙකුට අපි දවල්ේ කතා කළා වගේ පෙනෙන්නේ රූපයයි කියලාම හිතාගෙන අනේ මේ ඇස් දෙකින් මේ කබ කඳුළු ගලනවා නේද සුභාසාරයි පිළිකුල් දුබලයි නේද මේ නාසයෙන් ගලන කහපාට පිළිලි පිළී ගඳට ගලන මේ උතු අසුභාසාර දුබල පිළිකුල් නේද මේ පෙරෙන සෙම කෙල අසුභාසාර දුබල පිළිකුල් නේද මේ කයින් වැගිරෙන දාඩිය දුගද පිළිපුණේ මේ වැගිරෙන අසුචි මල මුත්‍රා අසුභාසාර දුගද පිළිපුණේ මේ හැමත යටින් මේ හැමත් අසුභාසාරයි මේ හැමත යටින් තියෙන සිවියත් අසුභය ආසාරයි සිවියට යටින් තියෙන මේද තෙල් තට්ටුව අවලස්සනයි නේද අසුභයි නේද ආසාරයි මේ මේදේට යටින් තියෙන්නේ මස් වැදල්ලක් නේද එක කුචරවලස් නේද කුචර අප්‍රසන්න ඒ මාසේහි නහර වෙල් තියෙන කුචරවලස් නේද කුචර අසුබද ඒ නහර වෙල් වල තියෙන ලේ කුචර අප්‍රසන්න කුචර පිළිපුඩි කුචර දුගමද ඒ ලේ මාස් නහරට යටින් ඇටකටු පිටලා තියෙන ඒව කුචරවලස් නේද කුචර පිළිපුඩි ඇටකටු ඇතුළෙත් ඇට මිදුළු තියෙනවා මේ විදිහට පෙන හලුවක් වකුගඩු බඩවැල් බඩවැල් ඇතුලේ තියෙන නොපැසුණු ආහාර පැසුණු ආහාර මේ ඔක්කොම විමසෙන්නස් කරන්නේ දැන් ප්‍රතිබිම්බයේ පෙනුනට රූපයයි කියලා හිතාගෙන භාවනා කරනවා දැන් කුසල්ද දැන් ඒකේ ලෝභ හිතක් තියෙනවද එහෙම බලනකොට සිත ලෝභ සහගතද ද්වේෂ සහගත වෙනවද මෝහසගත වෙනවා සිත අලෝභ අදෝස අමෝහ වෙලා හැබැයි සිත අලෝභ අදෝස අමෝහ වෙලා කුසල සහගත වෙලා කුසල හිතක් වෙලා තියෙනවා ඒක අර විදිහට බලනකොට අකුසල හිතකුත් වෙනවා දැන් කුසලයත් අකුසලයත් දෙකම ලැබුණේ කුසල විතරකේට අකුසල විතරකේට අනු දැන් කුසල විතර්කයේ අකුසල විතර්කයේ උපන්නේ කොතනද විතර්ක මූලය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා විතක්ක සංතාන කියලා සූත්‍රයක් ඒකේ පෙන්නනවා විතර්ක මූලය බලන්න කියලා දැන් බලන්න විතර්ක මූල දැන් මේ ලක්ෂණයි කියලා හෝ අවලක්ෂණයි කියලා හෝ අසුභයි අසාරයි කියලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හෝ බලන්න අරමුණ උනේ නිමිත්ත උනේ මොකද්ද ප්‍රතිබිම්බය හැබැයි ප්‍රතිබිම්බය නිමිත්ත වුණාට එතන මුලාවක් රැවටීමක් ඉදලා තියෙනව නේද ප්‍රතිබිම්බයේ ප්‍රතිබිම්බයේ හැටියට දැකලාද මේ කුසල් අකුසල් උපන්නේ නෑ ප්‍රතිබිම්බය මේ භෞතික වූ කයයි රූපයයි කියලා හිතාගත්ත බවක නේද? ප්‍රතිබිම්බය කියලා කියන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නාරයට මිදුළු තියෙන තැනක්ද? නේද? ප්‍රතිබිම්බය කියන්නේ නිකම්ම නිකම් ඡායාවක් මායාවක් විතරයි. නමුත් දැන් අපි හිතෙන් හදාගත්ත මේ තියෙන්නේ මේ බඹයක් පමණ වූ මේ සිරුරමයි කයමයි කියන වැරදි සහගත වැටහීමක් ලැබලා තියෙනවා. මේ වැරදි සහගත වැටහීම තුළ ප්‍රතිබිම්බය රූපයයි කියලා හිතාගත්ත අවිද්‍යාව මත තමයි කුසල සංඛාරා කුසල සංඛාර සිද්ධ වුණේ අවිද්‍යාපත්‍ය සංඛාර. එතකොට ඔන්න එනම් කුසල සංඛාර අකුසල සංඛාර මතු වෙන්නේ කොතනද? සංඛාර උපදින්නේ කොතනද? අවිද්‍යාව යෙදුණු තැන. දැන් මේ නිදර්ශනීය අවිද්‍යාව මොකද්ද? ඵලය ඵලයේ හැටියට දන්නේ නැහැ. ඵලයේ හැටියට නොදන්නාකම මත වැරදි දැකීමකට ඇවිල්ලා තියෙන මොකද්ද? ඵලය හේතුවයි ඵලයයි දෙකම එකක් වෙලා. කොහොමද දැන් වැරදි දෙකක් තියෙන මොකද්ද? ඵලයේ හැටියට දන්නේ නැහැ. හේතුව ඵලය දන්නේ නැහැ. ඒ නොදන්නාකම නිසා වැරදි දෘෂ්ටියක් උපදිලා තියෙන මොකද්ද? පේන්නේ රූපයයි කියලා. මම අර ඊයේ පෙරේද කිව්වනේ ඉත පඹේ ගැන. එළමැදේ ඉන්න පඹේ ගැන කිව්වේ. පඹේ හැටියට නොදන්නාකම අවිද්‍යාව කිව්වා. පඹේ පැති තැන මිනිස්සේ කියලා ගත්ත අදහස මිත්‍යා දෘෂ්ටියට. දැන් මෙතන එකම නැද්ද? පේන්නේ මොකද්ද? පඹේක්නේ. ප්‍රතිබිම්බය කියන්නේ පඹයක් වගේනේ. එතකොට වෙන්නේ පඹයේ මිනිස්සෙක් කියලා මමමයි මගේමයි කියලා හිතාගත්ත බව. දැන් මේ හිතාගත්ත බව නේද මිත්‍යා දෘෂ්ටිය? සක්කාය දෘෂ්ටිය. ප්‍රතිබිම්බයක් පේන තැන සත්වයේ පුද්ගලයේ කියන අදහසක්ම වාගෙන තියෙනවා. ඒ අදහසේ දෘෂ්ටිය කොච්චර බලවත්ද? සිත කුසල සහගත කරන්නත් පුළුවන් වුණා, අකුසල සහගත කරන්නත් පුළුවන්. අකුසලයට කුසලයට අනුරූපීව දිව්‍ය ලෝකේ යවන්නත් පුළුවන්, අපායේ යවන්නත් පුළුවන්. දෘෂ්ටිය කොච්චර බලවත්ද? දැන් අපි මෙතන පඹේ හැටියට අඳුරගත්තොත්, ප්‍රතිබිම්බයේ හැටියට දකින්නකොටම ඉස්සලම දරු වෙන්නේ මොකද්ද? මනුස්සයයි මමම මගේමයි කියන පුද්ගල සංකල්පයේ පුද්ගල දෘෂ්ටිය දුරු වෙනවා. පුද්ගල දෘෂ්ටිය දුරු වෙනකොටම පුද්ගලයට සාපේක්ෂව උපන් කුසලයට අකුසලයට, කුසල විතර්කයට අකුසල විතර්කයට ඉඩ තියෙනවද? දෙකටම නෑ. එහෙනම් ඒ දෙක කුසල විතර්ක අකුසල විතර්ක දෙකටම ඉඩ නැත්තම් කුසලයට අකුසලයට මොකද වෙන්නේ? කර්මයට මොකද වෙන්නේ? කර්මක්ෂය වෙන්නේ. එහෙනම් කර්මක්ෂය කරන වැඩපිළිවෙල ප්‍රතිපදාව තවදුරටත් මෙතනම තියෙනවා. පළවෙනි වතාවට මෙන්න මේ ධහම දකිනකොට මෙන්න මෙතනයි මේ කුසලයේ අකුසලයේ දුරු වෙන්නේ කියන මේ ධහම දකිනකොට දකපු කෙනා මොකෙන්ද මිදුනේ? දිට්ඨිංච අනුපදම්. දැන් මෙතෙක්කල් අමේකත් යන මිනිසෙක් කියන අදහසක් තිබුණා නම් ඒ අදහස වැරදි කියලා දෘෂ්ටිය හඳුනා ගන්න. දර්ශනයේ සම්බන්ධව මෙන්න මෙතන තියෙන මේ හේතුවත් ඵලයක් ප්‍රතිබිම්බේ හේතු ඇති කරන මේ වගේ ප්‍රතිබිම්බයක් කියන ධර්මයක් දකින්න. මෙසේ ධර්ම දකින කෙනාට සරියුත් හාමුදුරුව හඳුන්වනවා මෙන්න මේ දක්වා නෝන ඉදිරියට ගිලින්ස කෙනා. අකුසලයේ දන අකුසල මූලයේ දන කුසලයේ දන කුසල මූලයේ දන මේ දක්වා ඉදිරියට ගිය කෙනා උන්වහන්සේ හඳුන්වනවා එත්තාවතා පිකෝ වරිය සාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාත් දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු ආගතෝ ඉමං සද්ධම්මං ති මොන සම්මාදිට්ඨියද කියන්නේ මොන සම්මාදිට්ඨියද ලෝකෝත්තර සම්මාදිට්ඨිය අපේ අර ඉස්සලා කිව්වේ සමත බුදුගුණ මෛත්‍රිය අසුබාරණ සතියකින් තුල කෙනෙකුට කුසල විතරක් පහල කරන්න පුළුවන් එතන යෙදෙන මොකද්ද ලෞකික සම්මාදිට්ඨිය දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය අවිද්‍යාව දුරු කරන වැඩ පිළිවෙල මහන්ව උනා එතකොට ඔන්න සම්මාදිට්ඨිය කියලා කියනවා සම්මාදිට්ඨිය කියනවා දර්ශනයේ කියනවා දෘෂ්ටි ඍජු වුණා. දැන් රහත් ඵලය දක්වාම යන්න ඕන කරන පාර මාර්ගය හම්බ වුණා. දෘෂ්ටි ඍජු වුණා. දැන් ඍජු මාර්ගය හම්බ වුණා. ධර්මයේ ගුණ දැක්කා. ඒ කාන්තයෙන් මේ කෙලෙස් ගිනි නිවා ගන්න පුළුවන්, සසර ගෙවා ගන්න පුළුවන් කියන ගුණ දක්නා ප්‍රසාදය ඇති වුණා. දැන් ධර්මයෙන් ආපස්සට යන කෙනෙක් නෙමෙයි. නියතු සම්බෝධි පරායන අවිනිපාත ධම්ම සතර ආපාය වැටෙන්නේ නැහැ. නියතෝ සම්බෝධි පරායන නියත වශයෙන් සතර ආපාය වැටෙන්නේ නැහැ. නියත වශයෙන් සම්බෝධියටත් යනවා. නියත පුද්ගලෙක් වුණා. ඉතින් මෙන්න මේ වගේ ධමයක් තුළින් ඔබටත් පුළුවන් ඔය සීලය සමාදන් වෙන සීලය අර්ථවත් කරගෙන ඉදිරියට යන්න. අකුසල විතරක ටික යටපත් වෙන ප්‍රථම අධ්‍යානය කාම විතර ක්‍රියා පාද විතරකනේ ප්‍රථම ධ්‍යානෙදී ඇයි විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පටමච්චා කාමේන අකුසලෙන් වෙන්නේ හැබැයි කුසල විතරකට කියන සවිතක්කං සවිචාරං කුසල විතරකට කියන දැන් ඒක දුරු කරන්නේ විතක්ක විචාරාණං උපසමාජ්ජත් සම්පසාදනං චේතසෝ ඒක දිභාව අවිතක්කං අවිචාරාණං අනේ එතන දුරු වෙනකොට මේ ශාසනයේ තුන්වෙනි ධ්‍යානයට කියනවා අරිය ධ්‍යානය කියලා අරිය සමාධිය අරිය විහාරය කියලා කියනවා දිව්‍ය විහාර, බ්‍රහ්ම විහාර, අරිය විහාර, ආනන්ද විහාර කියන්නේ. කුසල අකුසලේ දුරු කරපු තැනට එනවා මෙතන. මාර්ගය තුල වැඩුණොත් හැබැයි. ඉතින් එහෙමනම් දැන් අපි ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. සිල්වත් වෙන්න, කුසල සහගත වෙන්න. ඉතින් මේ තේරෙන තැනකින් කොයි තැනකින් හරි හරි කමන්නේ පටන් අරගෙන සිල් සමාදන් වෙච්ච දවසේ අද ඉඳලා දැන් අපි සිල් සමාදන් වෙලා ඉන්නේ කියලා නිකන් සිල් උතුම් වෙන්න යන්න එපා. හිත අකුසල සහගත වෙන හැම මොහොතකම සිල් බිඳිලා සිල් නොබිඳී රැකෙන්න නම් හැම මොහොතකම සමාදන් වෙච්ච වෙලාවෙ ඉඳලා හිත රැකගෙන හිත දිහා බලාගෙන අර මහත්මයා කිව්වා වගේ හිත අකුසල සහගත වෙන්නේ නැති හිත අකුසල සහගත වෙන තැන් වළක්වාගෙන අනුතරමයෙන් බුදුගුණ මෛත්‍රිය අසුභ මරණ සති කමඨහනකවත් හිත නිතර තබමි. එහෙම නැත්නම් දකින අහන දැනෙන දැනගන්න තැන අර ප්‍රතිබිම්බය වගේ රැවටෙන තැන හඳුනගෙන මුලා නොවේ දුක්ඛ ආර්ය ලක්ෂණ මෙනෙහි කරමින් දුකින් ගෙවෙන්නට දුකින් මිදෙන්නට උත්සාහවත් වෙන්න ඔබට පුළුවන් වේවි. මේ න්‍යාය තුළ සරියුත්ථමඳුරුව පෙන්වන ආකාරයෙන් දහමට දැවෙන කෙනෙක් සම්මාදිට්ඨියට පැමිණ කෙනෙක් බවට පත් වෙලා මේ ජීවිතය තුළ සංසිඳීමක් ලබන්නට ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාවද ඔබට මඟ පෙන්වීමක් වේවා කියලා ඉගෙන ගන්නත් අහන්නේම තියෙනවද? ම කොහොමද ස්ථාන කියලා. ඉදී පේනින්නේ කොහොමදවත් දැන් මෙතනදී ඕන කරනවා ශ්‍රද්ධාව වීරිය සිහිය නුවණ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමන සංකේ ආතාපි කියනවා වීරිය සම්පජානෝ නුවණින් සතිමා සිහිය යුක්තව අභිජ්ජා දෝමනස්සං ලෝභ දෝෂ නැති කරනවා කියන්නේ සමාධිය සමාධි ඉන්ද්‍රිය වැඩෙන. දැන් විරේන්ද්‍රය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්ඤා ඉන්ද්‍රිය වැඩෙනවා කවිතා කරමින් සද්ධේන්ද්‍රය ශ්‍රද්ධාව වැඩෙන විදිහට නොසෙල් වෙන ප්‍රසාදයේ වැඩෙන ඇති වෙන විදිහට මේ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩෙනවා. එතකොට මෙතනදී එක වැඩ පිළිවෙලක් තියෙනවා. මේ හේතුවත් ඵලයක් දෙක මෙන්න මේ බඳු ධර්මතාවයක් කියන හඳුනා ගැනීමයි අපිට කරන්න ඕන ඉස්සෙල්ලා. කටයුත්ත ඊට මෙහාට ගන්න පුළුවන් ඊට පස්සේ. අපි රැවටෙන්නේ මෙතනයි කුසලයට අකුසලයට යන්නේ මෙතනයි කියලා දකින්න විතරයි ඕන. දැක්කට පස්සේ අපිට පහසු සරල තැනකින් ප්‍රතිපදාව පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකයි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයේ ගොඩනැගෙන හිමයි. දැන් ඔන්න හිතන්නකෝ අපි දැක්ක ප්‍රතිබිම්බයට රැවටෙන තැන. එහෙම නැත්නම් දකින්න අහන දැනෙන දැනගන්න තැන මුලාවටපත් වුණු දැකපු දේ අහපු දේ දැනුණු දේ දැනගන්න දේට සාපේක්ෂක වුණොත් නැවත නැවත ස්කන්ධ ආයතන උපදෙමින් සසර වැඩෙන හැටි දන්නවා. දකින්නහන දැනෙන දැනගන්න දෙයට සාපේක්ෂක නොවි එය හටගatti මෙන්න මේ දුක් වූ ස්කන්ධ ටික කියලා මේ පැත්ත බැලුවොත් මේ දුක ගෙවෙනවා කියලා හොඳට දන්නවා. දැන් දන්න කෙනාට දැන් ප්‍රශ්නයක් තියෙන මොකද්ද? මෙතන එළඹ සිටින්න තරම් අපි දක්ෂනේ. මෙතන හැම ඉරියව්ව හැම මොහොතකම ලැබෙන හැම අරමුණක්ම බලන්න තරම් අපි දක්ෂ නැහැ. අපට ඉච්චර වීරිය නැහැ. සතිය නැහැ. නුවණ නැහැ. ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. වැඩලා නැහැ. දැන් අපි නමුත් දන්නවා මෙතනයි වරදින තැන මෙතනයි හදන්න තියෙන තැන විතර දන්නවා. අපි උත්සාහ කරනවා නමුත් එකක් බලනකොට 10ක් වැරදිලා ගිහිල්ලා. දැන් ඔන්න මෙන්න අපිට අවශ්‍යතාවය ඕන මෙතන දකින්න විතරයි. දැක්කාට පස්සේ දැන් දන්නවා ඔන්න දැන් ආශ්‍රව ගෙවන්න අකුසලයේ ගෙවන්න දුක ගෙවා ගන්න තියෙන්නේ මෙතනමයි මේකමයි වෙන දෙයක් නැහැ කියලා නියත වශයෙන් දන්නවා. දැක්කා මෙතන මේ විදිහට බැලුවොත් මේ ආශ්‍රව අකුසල් ගෙවෙනවා කියලා දන්නවා. මෙතන බලන්න බැරි වුණොත් ආශ්‍රව අකුසල් වැඩෙනවා කියලා දන්නවා. නමුත් දන්න කෙනාට දැන් මෙතන එළඹ සිටින්න පිහිටා සිටින්න බැහැ. දක්ෂනේ. එහෙනම් එයාට තියෙනවා ප්‍රතිකර්මයක්. මොකද්ද? දැන් නුවණින් කළ යුක්ත කරන්න බැරියයි හිත විචිත්ත නිසානේ. හිත අරමුණේ තියන්න තරම් හිත දක්ෂ නැති නිසානේ. හිත විසිරෙන නිසානේ. හිත සමාධිමත් නොවන නිසානේ. එහෙනම් දැන් ඔන්න එයාට තියෙනවා නුවණට උපකාර පිණිස සමාධිය වඩන්න. දැන් එයා තීරණය කරන මට මේ විචිත්ත හිතකින් විසිරුණු හිතක් ඇතිව මේ අරමුණ බලන්න බෑ, මේ නුවණින් මේ කටයුත්ත කරන්න බෑ එනිසා නුවණින් මේ කටයුත්ත කරන්න පුළුවන් වෙන්නේ සිත සමාධිය වෙනවා. සමාධිය වඩනවා කියලා. ඔන්න දැන් එයා සමාධිය වඩනවා. එයා සමාධිය වඩන්නේ දැන් නිකන් අරමුණක් නැතුව සමාධිය වඩනවා නෙමෙයි. සමාධිය වඩන්නේ මෙන්න මේ අවශ්‍යතාවය හඳුනගෙන එතනට උපකාර පිණිස සමාධිය වඩනවා. දැන් බ්‍රහ්ම ලෝකේ යන නෙමෙයි, ධ්‍යාන ලැබලා අහසින් යන නෙමෙයි, සිත සමාධිමත් කරනවා මෙතන නුවණින් බැලිය යුතු දහම බැලීම උදෙසා. දැන් ඒ කාර්යය අපහැරලා දැන් පළමු කාර්යය දීලා තිනවා හිත සමාධිමත්. හිත සමාධිමත් කරන්න ගියාම සමාධි වෙන්නේ නැහැ නේ. හිත සමාධි කරන්න බෑනේ. ඇයි? දකපු, අහපු, දැනුණු, දැනගත්ත නොඑක් නොඑක් දේවල්, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම, මේ අරමුණු තමයි මතුවෙන්නේ හිතේ. අරමුණු මතුවේවි මතුවේවි හිත වික්ෂිප්ත කරන විතරයි. එහෙනම් දැන් ඔන්න යාට තේරෙනවා සිත සමාධි කරන්න බෑ සිල් නැතුව. සිල්වත් නොවි හිත සමාධි කරන්න බෑ. සිත වික්ෂිප්ත වෙන්නේ මේ ඉන්ද්‍රිය අසංවරය නිසා. එහෙනම් ඉන්ද්‍රිය සංවරය හදා ගන්න ඕන, සීලය හදා ගන්න ඕන. දැන් එයා සිල්වත් වෙන්න වෙන්න ඉබේමයි සමාධිය වැඩෙන්නේ. සමාධිය වැඩෙන්න වැඩෙන්න යදන්න දැන් බැලිය යුතු දහමත් දකින්න. සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධා මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදිනවා කියන කර මේ තුනම උපදිනවා. ඔකට හොඳ ලක්ෂණ සූත්‍රයක් තියෙනවා, අවිප්‍රතිසාර සූත්‍රය. මට මතකයි ඇහැට අනුත්තර නිකාය වෙන්න ඕන. කුසල සීලයෝ ඇතිකල්හි විපිලිසර බව නොවේවා කියලා ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ, උත්සාහයක් අවශ්‍ය නැහැ, වීරියක් අවශ්‍ය නැහැ. කුසල සීලයේ ඇතිකල්හි විපිලිසර නොවන බව, පසුතැවීමක් ඇති නොවන බව ඉබේමයි හටගන්නේ. විපිලිසර බව නැතිකල්හි, අවිප්‍රතිසාරයේ ඇතිකල්හි ප්‍රමෝදයේ ප්‍රමෝදවත් හිත ප්‍රමෝදවත් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ, උත්සාහයක් ඕනේ. ඉබේමයි සිත ප්‍රමෝදමත් වෙනවා. සිත ප්‍රමෝදමත් වූ කල්හි ප්‍රීතිය උපදීවා කියලා ප්‍රාර්ථනාවක් උත්සාහයක් ඕනේ. ඉබේමයි ප්‍රීතිමත් වෙනවා. සිතෙහි ප්‍රීතිය ඇති කල්හි පස්සද්ධිය ඇති වේවා කියලා අමුතු ප්‍රාර්ථනාවක් ඕනේ නේ. ඉබේමයි පස්සබ්දී ඇති කල්හි සැපේ ලැබේවා කියලා, සුඛය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් උත්සාහයක් වුණේ ඉබේමයි. සුඛය ඇති කල්හි සිත සමාධි වේවා කියලා ප්‍රාර්ථනාවක් උත්සාහයක් වුණේ නෑ. ඉබේමයි හිත සමාධි වේ. සමාධිය ඇති කල්හි යථාභූත ඥාන දර්ශනීය පහළ වේවා කියලා ප්‍රාර්ථනාවක් වුණේ ඉබේමයි. යථාභූත ඥාන දර්ශනයේ ඇතිකල්හි නිබ්බිදාව කලකිරීම වේවා කියලා ප්‍රාර්ථනාවක් වුණා. ඉබේමයි කලකිරීම. කලකිරෙනකොට නොයැලේවා කියලා ප්‍රාර්ථනාවක් වුණා. ඉබේමයි නොයැලෙන්නේ. නොයැලෙනු කල්හි මිදේවා කියලා ප්‍රාර්ථනාවක් වුණා. ඉබේමයි මිදේ. මිදුණු කල්හි අරහන්ත ඵල ප්‍රතිවේක්ෂා ඥානය පහළ වෙන්න ප්‍රතිවේක්ෂා ඥානේ පහළ වේවා කියලා ප්‍රාර්ථනාවක් වුණේ ඉබේමයි පහළ වෙන්නේ. දැන් ප්‍රතිවේක්ෂා ඥානයට උපකාරයි මිදුණු බව. මිදුනේ නොයලුණු නිසා, නොයලුනේ කලකිරුණු නිසා. කලකිරීම ඇත්ත දැකීම නිසා, ඇත්ත දැක්කේ සමාධිමත් නිසා, සමාධි වුණේ සුඛය නිසා. සුඛය පස්සබ්දේ නිසා, පස්සබ්දිය ප්‍රීතිය නිසා, ප්‍රීතිය ප්‍රමෝදේ නිසා, ප්‍රමෝදය අවිප්‍රතිසාරය නිසා, අවිප්‍රතිසාරය කුසල සීලය නිසා. දැන් මෙන්න මේ දහම දැකලා ක්‍රියාව තියෙන්නේ මෙන්න මේ කුසල් කරන එක. ඒ කියන්නේ කුසල සීලය අපි මේ කතා කරපු තැනමයි. කය වචනේ හිත අකුසල සහගත වෙන්න නොදී මේ ඉන්ද්‍රිය ආදී සංවරය නිහින් රකිනකොට දැන් අර නුවණ එහා කෙලවර දක්වාම තියෙනවනේ. දැන් මෙහෙ පුරවන්නේ මොකටද කියන එක දැනුව තියෙන ආශ්‍රව ගෙවෙන්නේ අකුසලයේ ගෙවෙන්නේ කොතනද කියන එක දන්නවා. එතනට උපකාර වෙනසයි මෙහි. අන්නේ තුර දිට්ඨිංච අනුපගම්ම සීනවා. විශ්වයට නොයතුණු සිල්වති. මුලින්දලම දර්ශනයේ දිලා තියෙනවා. ඒකාන්තයෙන් අනිවාර්යයෙන්ම උත්සාහයක් නැතුවම ඉතුරු ටික සම්පූර්ණ වෙනවා. එනිසා එතන ඉන්න පිහිටා සිටින්න අපි මේ කතා කරමු යන බැරි බව හරි ඇත්ත. එතන දකින්නයි ඕන. දැකලා ඊට උපකාරය පිණිස සමාධියට එන්න පුළුවන්. සමාධියටත් උපකාර පිණිස සීලය වෙනවා. එතකොට මේ කොතන කටයුත්ත පටන් ගත්තත් සමර්ථ දැක්මක් තියෙනවා, නුවණක් තියෙනවා කෙලවර දක්වාම. මේ මෙහි සම්පූර්ණ කරන්නේ මෙන්න මේ අවශ්‍යතාවය උදෙසාය. එතකොට එනිසා දහම දකින්න විතරයි. දැක්කට පස්සේ අපට පහසු තැනින් ක්‍රියාව පටන් ගන්න පුළුවන්. එදි නුවණක් තියෙන කෙනෙකුට මේම සමතේද වෙනවා. මේම විදර්ශනාවද වෙනවා. මොකද මේ විදිහෙන් ලැබෙන අරමුණ දකින්හන දැනෙන දැනගන්න දේ මේ ස්කන්ධ දුක් වූ ස්කන්ධ ටිකේදීලා කියලා බැලීම තුළම කාමචන්ද ව්‍යාපාද තියෙන මිද උද්දච්ච කිච්ච ආදී නීවරණ වලටත් ඉඳ නැහැ. නීවරණත් යටපත් වෙනවා. සිතත් වැඩෙනවා, නුවණත් වැඩෙනවා. චිත්තම් පඤ්ඤංච භාවයන්. සිතත් ප්‍රඥාව දෙකම වැඩෙනවා. මගඵල අධිගමනය සාක්ෂාත් වෙනවා. සියල්ල සම්පූර්ණ වෙනවා. ඒ එතන පිහිටා සිටින නුවණ මත කෙනාට සිත වඩලා, සිල් වඩලා මෙහෙ සම්පූර්ණ කරගෙන මෙතන සම්පූර්ණ කරගන්න පුළුවන් අවස්ථාවක් ඉන්න බාධකයක් නැහැ. මේ න්‍යාය දැක ගන්න විතරයි ඕන. ඒක දකිනකන් අමාරුවෙන් එතනට යන්න ඕන. ගිහිල්ලයි මෙහෙ පටන් ගන්න. එතන දකින්න නැතුව අපි පටන් ගත්තොත් සමාධිය වඩන්නේ මොකටද කියලා දන්නේ නැහැ. සමාධි වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් අපි ළඟට ඇවිල්ලා ආන ආමුදුරනේ හිතනම් දැන් සමාධි වෙනවා. සමාධි වුණාට පස්සේ මොකද කරන්නේ? සමාධි වුණාට පස්සේ මොකද කරන්න කියලා අහනවා. එහෙම බෑ මේ ශාසනයේ මෙන්න මෙතන දැකලාමයි සමාධිය වඩන්නේ. එයා සමාධිය වඩන්නේම මේ යම් අවශ්‍යතාවයක් උදෙසා. සමාධි වෙන්න වෙන්න එයා දැකිය යුතු දහම දකින්නවා. එනිසා මේ වැඩ වැඩ පිළිවෙලට මේ කටයුත්ත කරන්න වෙනවා. හොඳයි. දැන් ට්‍රැබෝ වෙලා නැහැ. එනම් අපි අද දවසේ මේ මොහොතේ දැස් කරගත් සිද්ධ කරගත් මේ තුන් කුසල පුණ්‍ය බල බහිමින් අපි හැම දිනාටම මේ ජීවිතයේ මේ ගෞතම බුද්ධ ශාසනයේ සතර දුක් විනා ලබන උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා. මතු බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු පින් කැමති සියලු දිව්‍ය දේව සමූහයාට පින්යිති වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධිය නිවනින් සම්සිද්ධායි සාන්තිය ලස්සනයි. පින්වත් ඔබ අප හැම දෙනාන මින්න සීලිය පරලෝකීය මෞපිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දුවා දරුවන් ආදී සංසාරගත ඥාති වර්ගයාටත් මේ ස්ථානයේ ගොඩනගන්නට මේ සමාන්තිය නීතිය දායකකාරක ආදී හැම දෙනාටත් විශේෂයෙන් ගෞරවණීය ප්‍රියනායක හාමුදුරුවන් වහන්සේගේ ඒ සංඝ පරපුරේ යකවත් විදාල ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලා ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් මෞදිමාපිය ආදී ඥාති වර්ගයාටත් මේ පින් 107ක් වේවා නමෝදන් වේවා. ඒ සියලු ඥාතිතා සීමේ පින් වෙනසකවත් වේවා සුපත් වේවා දුක් පිළ සංසාර කතරින් මෙතර වේවා කුසල් කියලා කියනවා. ඒ වගේම අද දවසේ සින්කමේ දායකත්වයක් ලබා ගත්ත පින්වතුන් පිළිබඳව සඳහන් කළා. ඒ පින්වත් හැම දිනාටමත් විශේෂයෙන් නිරෝගී භාවයෙන් පසු වෙන දරුවෙකු ගැන මතක් කළා. ඒ දරුවාටත් මේ හැම දිනාටත් අපි හැම දිනාටමත් අපේ ගෞරවනීය නායක නායිකානන් වහන්සේට මේ පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් සූස අනන්ත ගුණ බල මහින්නේ සුරුවන් ඥාන භාවයෙන් පින් අනුමෝදන් වූ බුද්ධ බෝසත්යන් වහන්සේලාට දිව්‍ය රාජ මණ්ඩලය අනන්ත ආශිර්වාදයෙන් සපත සාන්තිය සහනේ සනසිල්ල නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිර ජීවනයේ සිද්ධ වේවා උවදුරු භාදක මග හැරේවා අතුරු අනතුරු විපත් සිදු නොවේවා කරන කියන සියලු යහපත් කටයුතු දිනින් දින සඵල වේවා සසර ගමනේ සරණාතුරු නරක ආදී දුක තිබයකට සාපසාදී දුකකට සමුපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන මානිවංශුව කල් වේවා මෙහෙම දනාත්ම ලැබේවා සලසින්න අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනු සත්තාරෝ ධම්මා වණ්ඩංති ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වේති අපේනිබ්බාන සම්පත්ති විනාතේ සංජ්ජතු
අභිදාවතුරාමන්තිතාම කරුණාවෙන් මෛත්‍රී නිසරණාතිහාසී මේ පින්නතුළුතුන් කල්්‍යාන් මිත්‍රත්වයෙන් අද දවසපුරා ඒ සද්ධර්මය දේශනා කර පිටිකල කුමරතන ගෞරවණ ස්වාමීන් වහන්සේට මේ පින්තුන් මෙතෙක් පහළ කරගත්තේ කුසල චේතනා පුණ්‍ය චේතනා ගනිමින් උතුම් වූ බුද්ධ ආදී රත්නත්‍රයන්ත ගුණානුභාවයෙන් නිදුක් බව නිරෝගී භාවය ලැබේවා උන්වහන්සේගේ චිර ප්‍රාර්ථනා සම්පත වේවා උන්වහන්සේ සිදු කරන මේ උදාර ප්‍රසාසනික මෙහෙවර තව කලක් සිදු කරන්නට සියලු ශක්තිය දෙවිද දේවා නිදුක් බව නිරෝගී භාග දීර්ඝා දේවා කියන දෙනා ප්‍රසාදයෙන් මහන්සි වැඩම කරන්නට ඉදාය සත්‍යයෙන් කටයුතු කර ඒ වෛද්‍ය තිස්ස කුලතුංග මහත්මා සත්‍ය වගේ නීතා කුලතුංග මහත්මියකට මේ උතුම් වූ කුසල ශක්තියේ බලයෙන් නිදුක් නිරෝගී භාවයේ දේවා සිරු ප්‍රාර්ථනා බලාපොරොත්තු සමුද වේවා තව තවත් ශ්‍රද්ධා වීර්යසත් සමාධි ප්‍රඥා දින වේවා උතුම් වූ ධර්ම අවබෝධය ලැබීමා කියන දෙනා සාදු සාර්ථනා කරන්න. අද පින්කමේ දායකත්වයේ දලූ පේමවංශ ඉසහායක මහත්මා ප්‍රියන්ත ඉසහායක මහත්මී විශේෂයෙන්ම රෝගාතුර සුන්වන් රත්නායක පුතුණාගේ පතුලා ආශිර්වාද කරනවා. අද දවස පුරා සිදු කරගත් මේ සීල කුසල ශක්තියගේ ශක්ති බලින් තුරුලෝගේ ආශිර්වාදී වෙනුවන් රත්නායක තුමන් ප්‍රතිදු නිරෝගී භාවයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එවැනිම දායකත්ව ලැබූ දිසානායක මහත්මා ඉතුරුේ පෞලි දූ දරුවා හැම දිනාටම මේ පින්තුන් සෑම සියලු දිනාටම මේ උතුම් වූ කුසල ශක්තියගේ සත්‍යානුභාවී උතුම් වූ බුද්ධ ආදී රත්නාක්ෂරන්ත ගුණානුභාවී හැම දිනාටම හැම යහපතක් සැපතක් ශාන්තියක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් දවසක් වෙනවා කියන ටයිටි සිට අපර වෙනකන් ඉස්සරහට වෙනවා. හැකි ඉතින් සහභාගී වෙන්න